නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ යේ කේච භික්ඛවේ සමනාවා බ්‍රාහ්මනාවා ඒවං රූපං අභිඤ්ඤාය රූප සමුදයං අභිඤ්ඤාය රූප නිරෝධං අභිඤ්ඤාය රූප නිරෝධගාමිනී පටිපදං අභිඤ්ඤාය රූපස්ස නිබ්බිදා විරාගා නිරෝධාය පටිපන්නා තේ සුපටිපන්නාති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි භාවනා වැඩමුළුවක මාසික වැඩපිළිවෙක යෙදී ගත කරන අවස්ථාවක් අද අපි 11 වෙනි දවසේ ධර්මදේශනා වශයෙන් බලනකොට දේශනාවලියේ 9 වෙනි දේශනාවයි අද අපට ඉදිරියට තියෙන්නේ. ඉතින් මේ ධර්මදේශනාවලිය සඳහාම එහෙම නැත්නම් කියනවා දේශනා මාලාව සඳහාම අපි ඉස්සරහින් සර්වඥාන්සේ විසින් දේශනා කරන ලද වටිනා සර්වඥාන්සේ දේශනා කරන ත්‍රිපිටකයේ සඳහන් වටිනා සූත්‍රයක් ඉදිරියෙන් තියාගත්තා. ඒක විශේෂයෙන්ම ඇත්තට මේ භාවනා කරන පිරිසකට තමයි ගොඩක් ගැළපෙන්නේ මම හිතනවා. එසේ නමුත් බණහන අනිකුත් දායක පිරිසටත් යම්ක ප්‍රාණික ධර්ම රසයක් ධර්ම ශ්‍රවණය මේ කුසාකත කරන්න පුළුවන් වෙයි කියලා. ඒ සූත්‍රයේදී ඇත්තටම සාකච්ඡාව සිද්ධ වෙන්නේ ආනන්ද මහ ස්වාමින් වහන්සේ ආජීවක ශ්‍රාවකෙක් ඒ කියන්නේ නිකණ්ඨනාත පුත්තගේ ගිහි රූපති උපාසක මහත්තයෙක් එක්ක. ඉතින් ඒ කාලෙත් මේ වගේම විවිධ ශාස්ත්‍රුන් වහන්සේලාට විවිධ භාවනා ක්‍රම තිබුණා, විවිධ ආධ්‍යාත්මික අදහස් ඇති ඇත්තු හිටියා. ඉතින් එක්කෙනෙක්වත් දන්නේ නැහැ කොයි එකද හරි එක කියලා. ඉතින් ඒ නිසා හරියට අහොයි හොය අවදින වෙලාවක ආජීවක ශ්‍රාවක කියලා කියන්නේ ඒ නීත්‍ වස්ත්‍ර නිගණ්ඨ පිරිසට බොහොම ගෞරවයෙන් සලකන ගිහි උපාසක මහත්තෙක් ආනන්ද ස්වාමීන් දැකලා අහනවා, ස්වාමීන් වහන්සේ මේ බණ තියනොල හැමතැනම කොයි බණද හරියට දේශනා වෙලා තියෙන්නේ කියලා. සක්කාත ධර්මයේ කියන්නේ මොකද්ද කියලා. ඉතින් ඒක ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ උපාසක මහත්තයා මේ බුද්ධ학මේ තමයි හරියක තියෙන්නේ ඕක අතාරින්න මෙහෙට එන්න කියලා කියන්නේ. ආනන්ද ස්වාමීන් ඒ විනුවට බොහොම මූල ධර්ම පැත්තෙන් හොඳයි මම උපාසක මහත්තයාගෙන් ප්‍රශ්නයක් අහනවා, උපාසක මහත්තයා කැමති විදිහට උත්තර දෙන්නයි කියලා. යම් කිසි කෙනෙක් මේ ආශාව රාගය දුරු කරන්න බණ කියනවා නම්, එහෙම නැත්නම් තරහව ద్వේෂය දුරු කරන්න බණ කියනවා නම්, මෝහේ නැත්නම් මෝඩකම දුරු කරන්න බණ කියනවා නම්, ඒ බණ නියම වශයෙන් දේශනා කරන බණක්ද නැත්නම් ඒ වගේ දේ කරගෙන මොකද හිතෙන්නේ කියලා. එතකොට ඒ ආජීවක ශ්‍රාවකතුමා කියනවා, ස්වාමීන් වහන්සේ යම් ධර්මයක් රාගය දුරු කිරීමට, දෝෂය දුරු කිරීමට, මෝහය දුරු කිරීමට දේශිතනම් ඒකනම් මනාකොට දේශනා කරන ලද ධර්මයක් කියලා පිළිගන්න. ඒ වාගේ මේ ආජීව ශ්‍රාවකයන් අහනවා කී ලෝකේ සුපටිපන්නා කියලා. එවැනි ධර්ම විනයක් දේශනා කරලා තියෙන ලෝකෙක මනාකොට මේ ධර්මයට පිළිපන් කෙනා, ධර්මයට බැසගත්ත කෙනා කවුද කියලා. එතකොට අපේ ශාසනය අපි දන්නවා සංඝයා වහන්සේලා වඳිනකොට සුපටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ කියලා ධර්මයට බැසගත්ත පිරිසට සුපිලිසන් සුපටිපන්න මනාකොට පිළිපන් කිනා කින වචනේ සඳහන් කරනවා. නමුත් එහෙම දෙයක් ආනන්ද ස්වාමීන් උත්තර දෙන්නේ නැහැ. ආනන්ද ස්වාමීන් සඳහන් කරනවා යම් කිසි කෙනෙක් මේ වගේ වටිනා ධර්මයක් අහලා රාග ద్వේෂ මෝහ ප්‍රහාණය සඳහා ඒ තමන් තුල තියෙනා වූ රාගය දුරු කිරීමට එළඹ වාසය කරනවා නම්, පෙළඹ වාසය කරනවා නම්, අප්‍රමාදී වාසය කරනවා නම්, සතුටුමත් වාසය කරනවා නම්, යම් කිසි කෙනෙක් තමන් තුල ඇත්තව තරහා නුරුස්නාසුළු ගති ඒ ద్వේෂය දුරු කිරීම සඳහා එළඹිලා පෙළඹිලා සත්‍යමත්ව වාසය කරනවා නම්, යම් කිසි කෙනෙක් තමන් තුළ තියෙනා වූ නොදැනුවත්කම මෝඩකම දුරු කිරීමට එළඹ පෙළඹ වාසය කරනවා නම්, අප්‍රමාදී ඉන්නවා නම්, ඒ කෙනා මනාකොට පෙළඹ කෙනෙක් කියලාද හිතන්නේ? මොකද ඒ ගැන කියන්නේ කියලා. එතකොට ආජීවක ශ්‍රාවකයා කියනවා, ස්වාමීන් වහන්සේ යම් කිසි කෙනෙක් මේ විදිහට තමන් තුළ තියෙනා වූ ඒ කෙලෙස ධර්ම රාග ద్వේෂ මෝහ දුරු කිරීමට කටයුතු කරනවා නම්, ඒක නෑ ඇත්ත වශයෙන්ම වැඩේට බැහැගත් කෙනෙක්. ඒ කියන්නේ මේ ශාසනයේ බැහැගත් කෙනෙක්. ඉතින් ඒක පිළිගත්තට පස්සේ ආජීවක ශ්‍රාවකයෙක් එක්නතාව වුණාට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ හරහා අපිට පුංචි පණිවිඩයක් දෙනවා. වෙන විදිහකට කියනවා නම් ආනන්ද ස්වාමීන් වහන්සේමනි පළවෙනි ධර්ම සංගායනාවේදී මොනවද වාර්තාගත වෙන්න ඕනේ කියලා තීන්දුව කෙරුවේ උන්වහන්සේ මේ සිත් වෙච්ච සිද්ධිය ඒවම් මේ සුතං එකං සමයන් භගවා ආදි වශයෙන් වාර්තාගත කරලා තියෙනවා මේ වාර්තාගත කරේ මේ අවුරුදු 2600ක් ගිහිලා අපටත් මේ ඒ කියාවු සාකච්ඡාවෙන් ගන්න යමක් තියෙන නිසායි ඒ මොකද අපි බෞද්ධයන් අතර පවා නිගණ්ඨනාත පුත්‍ර යුගෝලෝ සහ බෞද්ධ බුදුහාමරන් ගෝලිය අතර නෙවෙයි බෞද්ධයන් අතර පවා කොයි ධර්මයේද හරියට කියවෙන්නේ කොයි කෙනාද නියම ප්‍රතිපත්තියට බැහැගෙන තියෙන්නේ කියන එක විශේෂයෙන්ම දීපැවිදි වෙනසක් නැතුව ලොකු ප්‍රශ්නයක්. අබෞද්ධයන්ට ඒ ප්‍රශ්නේ ඇත්තෙම නැහැ. බෞද්ධයන් අතර විශේෂ ප්‍රශ්නයක් තියෙනවා කෝකද හරියට කියවෙන බණ කොයි කෙනාද හරියට වැඩිට බැහැගත්තේ කියලා. ඉතින් ඒක මේ එක නෝන කවදාකවත් තමන් හිතලා කල්පනා කරලා කොහොමඩක්වත් ගන්න බෑ. ඒක 100% ප්‍රචිද්දයි. මේ සඳහා අපිට දන්න කියන එකට බහගත්ත කෙනෙක් එක සාකච්ඡා කරලා එක්කෙනෙක්ම නෙමෙයි 3-4 දෙනෙක් සාකච්ඡා කරලා මොකද්ද හරියට ප්‍රකාශ වෙච්ච ධර්මය කවුද ඒකට බහගත්ත කෙනා කියලා සාකච්ඡා හොයලා බලනකොට තමයි එවැනි ධර්මයක් සඳහා තමනුත් ටිකක් අපකප වෙලා ඒ කරන්නන් විදියට අඩු ගන්න තමනුත් ටිකක් බැහැ ගන්න පුළුවන් වෙන කුසල ඡන්දේ 15 වෙනි. ඉතින් එහෙම ධර්මයේ පිළිබඳව මනාකොට දේශිත ධර්මය මුල යහපත් මැද යහපත් අග යහපත් ධර්මයේ පිළිබඳ තාම හැඟීමක් පහළ වෙලා නැත්නම් එහෙම නැත්නම් එවැනි වටිනා ධර්මයක් තියේදී අධර්මයේ එහෙම නැත්නම් කාමයේදී ගත කරනවා හොඳයි ඔය ධර්මයේ අනේක ප්‍රතිපත්ති පුරුණික මහ කරදරයක් කියලා හිතන කට්ටිය ඉන්නවනම් එතකොට මේ ධර්ම රසය ඉන්නේ නැහැ. ඒ කෙනාට මේක ග්‍රීක භාෂාව වගේ හිටි. තේරෙන්නේ නැතුව යන්න ඉඩ තියෙනවා. නමුත් මෑත කාලයේ මේ ලෝකයේ තියෙන විලෝපන දිහා බලලා සෑහෙන පිරිසක් දැන් හොයනවා උත්සාහවන්ත වෙනවා බෞද්ධ බෞද්ධ ස්ත්‍රී පුරුෂ පැවිදි උපවිදි කවුරුත් වගේ මේ ලෝකයේ චිත්ත පීඩාවකින් තොරව පරිසර දූෂණයකින් තොරව එහෙම නැත්නම් ගැටුමකින් තොරව අසහනකින් තොරව ජීවත් වෙන්න මොන ක්‍රමයක කරන්නද කියන එක. ඉතින් ඒකත් එක විදියට බලන සුවක්කට ධර්ම විනය හොයන එක තමයි. ඒත් ධර්මයේම දේශනා වෙලා තිබුණාට ඒකත් තමයි. යිතිලා එක ඉන්නවද? එහෙම නැත්නම් ධර්මයේම දේශනා කරලා තියෙන්නේ තාම වැරදි පාර යනවද කියලා කල්පනා කරන පිරිසක් ඉන්නේ. අන්නේ ඒ පිරිසට අර අවුරුදු 2600කට ඉස්සෙල්ලා ඒ ආනන්ද ස්වාමීන් වහන්සේ වෙච්ච දෙබස අද දක්වාම පැමිණලා තියෙන එක පොඩ්ඩක් කළු පිටිමෙන්දලා බලන එක ලොකු සාන්තියක්. මොකද එදා මෙදා තුර ප්‍රශ්න වෙනසක් වෙලා නැහැ. එකමයි. ඒක හැමදාම අලුත් දෙයක්. හරියට ධර්ම හොයාගන්න එක හරියට කොහොමද පිළිපදින්නේ කියන එක. ඉතින් අපි පසුගිය දවස් 8 වගේ විශේෂයෙන්ම සක්කාත ධර්ම විනී ධර්මයේ මනාකොට දේශනා කරන ගතිය විස්තර කරලා අපි ඊයේ පටන් අරගත්තා එවැනි ධර්මෙට බැසගත්ත කෙනා තමන් වශයෙන් දැනගන්නේ කොහොමද මම දැන් හරි පාට බහලා ඉනවා කියලා. එහෙම නැත්නම් අපි දැන් මෙතන ඉඳලා මේ කොළඹ යන්න පිටප් දෙනවා. පිටිරලා හන්දියට ගිහලා දකුණට හරවන්න ඕනද වමට හරවන්න ඕනද කියලා දන්නේ නැත්නම් ඉතින් හදිසිලා දක්මුක් කියලා දුවන එක නෙවෙයි වැඩේ. ඒක පොඩ්ඩක් විමසලා බලන්න ඕනේ. මේ පැත්තෙන් යනවද මේ පැත්තෙන් යනවද කොච්චරක් කොළඹින් දුරස් වෙනවද කොච්චරක් කොළඹට ලඟ වෙනවද කියන එක. ඒ සංදිස්ථානයේ විමසන ගතිය තමයි මේ ධර්මයේ මොකද්ද පාට නියම විදියට කොළඹ යන පාට බහගත්තේ කවුද කියලා දැනගන්නවා වගේ. ඉතින් එහෙම නැතුව ගමන් කෙරුවොත් යොදන යොදන චිත්තක්ෂණ පාස හැතැම්ම පාස කොළඹින් දුරස් වෙද්දී තියෙනවා දුර කොළඹට ලඟ වෙනවට වැඩිය. දැන් කිමිතක හන්දේ තියෙන දෙපැත්තෙම ගිහලා කොළඹට යන්න පුළුවන්. පල්ලික හන්දින් යන්න පුළුවන්, දංගල් හන්දින් යන්න පුළුවන්. කෝකද ළඟ? ඒ වගේම කොතනද පාර කැඩිලා තියෙන්නේ? කෝකද පාර කැඩිලා නැත්තේ? ඉතින් ඒ නිසා ඒක හැම වෙලාවෙම අපි දැනගෙන ගමන් කරන්න ඕනේ. මේකමයි හරිය කියලා ගියාට දැන් දීපරෙදා ගිහලා යටියන්තර ගිහලා එනකොට හරි අමාරු කොට. මොකද එදා පාර හදලා අපි දන්නේ පාර හදන කොට ගිහිල්ලා වටින් ගිහිල්ලා හරි ජරමර ගොඩක් සිද්ධ වුණා. ඉතින් දැනගෙන හිටපු කට්ටිය කරදර නැතුව පැත්තෙන් ඇවිල්ලා තිබුණා. ඉතින් මේක කල්ලාතෝ කියන්න පුළුවන් නෙමෙයි හැම වෙලාවෙම දැනගන්න ඕනේ මේකද හරි පාර මේකද ධර්මයේ කියලා. ඉතින් අපි මේ කට්ටිය එකතු වෙලා මේ දවස් ගානේ උත්සාහ කරන්නේ මේ වගේ ප්‍රශ්නයක් ආපුවම අපි කොහොමද බුදුහාමුදුරෝ ආනන්දහාමුදුරෝ අපිට දීලා තියෙන මිනුම් කෝදු අරගෙන කිරලා මැනලා ගන්න කියලා. ඉතින් ඒකෙදි ඊයේ අපි ටිකක් බැසගත්තා යම් කිසි කෙනෙකුට තමන් මේ බණ භාවනා කටයුතු ආගමික කටයුතු කරනකොට තියෙන රාගය තියෙන ද්වේෂය තියෙන මෝහය ටික 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 දුරු වෙන ගතියක් පේන්න තියෙනවා නම් ඒකෙන් දැනගන්න පුළුවන් ප්‍රතිපදාට බැසගත්තයි කියලා. ඉතින් ඒක නම් මම හිතනවා පොඩි දරුවෝ පවා දන්නවා. හැම කෙනෙක්ම දන්නවා අපේ මේ ශාසනයේ තියෙන්නේ රාග දෝෂ මෝහ කියන මේ මූලික කෙලෙස් මුල් තුන දුරු කිරීමට. ඉතින් ඒ සඳහා සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් සීල ශික්ෂාවෙන් සමාධි ශික්ෂාවෙන් ප්‍රඥා ශික්ෂාවෙන් නැත්නම් සීල ශාසනයේ සමාධි ශාසනයේ ප්‍රඥා ශාසනයේ නැත්නම් සීල අංගවලින් සමාධි අංගවලින් ප්‍රඥා අංගවලින් අපි මේක ටිකෙන් 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 ගවන් කරනකොට ගවන් කළා ගවන් කළා තමයි මේ රාගය ද්වේෂය මේව දුරු කරන්න පුළුවන් වෙන්නේ. මොකද ඒවා තාත්තු කීපකින් බැඳලා තියෙන්නේ. එක එක මට්ටම් වලින් බැඳලා තියෙන්නේ. ඒ හැම රාගේ වේවා ද්වේෂී වේවා මෝහේ වේවා ශීලයේ රකිදකොට ගොරෝසු අනුන්ට කරදර කරන රාගය අනුන්ට කරදර කරන ද්වේෂය කැපිපේන මෝහය යම් ප්‍රමාණයට අඩු කරන්න පුළුවන්. නමුත් අනුන්ට නොදෙනුනාට තමන් තුළ තාම ගොජ දමන රාගය, තමන් තුළ දැනෙන ද්වේෂය, මොහෙ තීන්දිද තියෙනවා. ඉතින් ඒක පිළිබඳව යම් ප්‍රමාණයක හික්මීමක් නැතුව අපි අර සීලය රැකගෙන හිටියට සිල්පදේ කොයි වෙලාවෙ කැඩෙයිද කියලා කියන්න බෑ. සීල පිළිබඳ අපිට වග වෙන්න බෑ, අපිට තරම් නොවන වැඩපැතිම් වෙන්න ඉඩ තියෙනවා. මොකද සීලය රැකීමෙන් පමණකින්ම ඒකට විශේෂ අනුග්‍රහ නොකළොත් ශිල්පද ඕනම වෙලාවක කැඩෙන්න ඉතියි. ඒ නිසා සුපටිපන් භාවයේ මේ ශාසනය දන්නේ නැත්තෝ ශිල් රැකලා ඒ ශීලයේ හොඳට තහවුරු වීම සඳහා සමාධි භාවනා. මෙන්න විදිහට කියන කොලන් ශීලයේ කියලා කියන්නේ මේ කය වචන කියන කතා කරන දේ සහ හිතින් කයින් කරන දේ ක්‍රියා. මේ දෙක හික්මණයකට ශීල කියනවා. නමුත් හිත අත ගෑවිලා නැහැ. තව හිත තාම තියෙන්නේ ඒ නොසන්ඩාල විදියට නැහැදිච්ච තාලෙට අභාවිත ක්‍රමයට. ඉතින් ඒක නිසා හිත ඔලොමල නැතුව වැඩ කරන සමාහට අර කී කර කරන හිටියත් කයින් නරක ක්‍රියා වෙන්න ඉඩ තියෙනවා. හිතින් නරක ක්‍රියා වචනේ වෙන්න ඉඩ තියෙන නිසා ඒ දේ කී කර කරන්න හිතට අත තියන්න වෙනවා. හිත කී කර කරන්න වෙනවා. නම් හොඳට මතක තියාගන්න හරියට මේ වීතිකම කෙලස් කියන බේත ලෙඩේ නිසා සිල් කැඩීම නම් වූ රෝග ලක්ෂණ ඉමතු වෙනවා. ඒකට බේත සීලේ පමණයි. හැබැයි සීලය කවදාකවත් නීවරණ කියන රෝග බීජ නිසා ඇතිවෙන හිතේ සමාධිය නැතිකම කියන රෝගෙට බේත දෙන්නේ නැහැ. ඒකට සමාධි කියන බේත දෙන්න ඕනේ. ඒ රෝග ලක්ෂණයට ඒ රෝග නිදාණයට ඒ බේත මේ සීල මට්ටමේ. ඊට පස්සේ සමාධි මට්ටමේදී හිතේ නීවරණ නැති කරලා හිත සමාධිගත කරන්න ඕන නැහැ. ඒක සමාධි භාවනා කරන්න ඕන. ඒක නොකර කවදාවත් කොච්චර සිල් රැක්කත් ඉන් එහාට යන්නේ නැහැ. ඊට පස්සේ සමාධි මට්ටමින් ඇති කරගන්න මේ සමාධි මට්ටම හිත සමාධියකටපත් කිරීම නීවරණ දුරුවන් කිරීම සමතෙන් කෙරුවට ඒ යන්තමට සමතේටපත් කරාට වැඩි කෙලවර කරන ඇති හැටිය දක ගන්න ස්වභාවය සමතෙන් කවදාකවත් වෙන්නේ නැහැ. ඒක සඳහා විපස්සනා කළ යුතුමයි. ඒ නිසා සීලය සමාධිය කොච්චර කරත් ඒ අවශ්‍ය වේලාවෙදී විපස්සනාවට දාගත්තේ නැත්නම් ඒක ඉතින් අර චෛත්‍යයක් හදලා කොත බලන් දන්නේ නැතුව තියානිනා වගේ. බුදු පිළිමයක් හදලා නේත්‍රා තියන්නේ නැතුව ඉන්නා වගේ. චෛත්‍යයේ කොත බලන් දෙන්නේ නැත්නම් ඒක පූජාාරය වෙන්නේ නැහැ. බුදු පිළිමයක නැතිබ්බේ නැත්නම් ඒක පූජාාරය වෙන්නේ නැහැ අන්ධබුදුන් කියලා කියනවා. ඒ වගේ තමයි මේ වැඩේ කෙලවර වෙන්නේ විපස්සනාවෙන් තමයි. ඉතින් මේක ටික විස්තර සහිතව දායකයන්ගේ පැත්තෙන් කතා කරලා කියනවනම් දානයෙන් ඒ ලෝභයේ අප්‍රමාණය දුරු කරන කටයුතු සිද්ධ වෙනවා. නමුත් දානෙ කොච්චර දුන්නත් සිල් රැකීම සිද්ධ වෙන්නේ නැහැ. දානෙ සම්පූර්ණ වෙනස් වෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් කියනවනම් ඔය කොච්චරදී පල්ලිය දිහාට ඒ සිකුරාදා දවසට ගියොත් ඒ අලුත් කඩේ මං හිටන්නේ. මේ මුස්ලිම් මිනිස්සු ඇවිල්ලා රුපියල් 100 කොළඹ කියක් ගෙනලා බෙදාන 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 යනවා. කවුද ඉස්සරහට එන්නේ ගානක් නැ ඕනම කෙනෙකුට සල්ලි දීලා දාන. අපිටත් වැඩි දානේ තියෙනවා. මේ මිනිස්සුන්ට ඒ සීලෙන් කිසිම ලාභයක් වෙන්නේ නැහැ කොච්චර දන් දුන්නා. ඉතින් ඒ නිසා ඒ දාන කුසලයට හම්බ වෙනවා සිල් කුසල හම්බ වෙන්නේ. නමුත් බෞද්ධයාට පුත්‍රජාන වහන්සේ දේශනා කළ දෙනවා දාන දෙනකොට සිල්වන්ත වෙඳගෙන සිල්වත් කොට දන් දීපන් කියලා. එතකොට ඉබේම පාර පෙන්නේ නොයි දාහනෙට වැඩිය ලොකු කුසලයක් සිද්ධ වෙනවා සිල් ලකිනකොට සිල්වත් කොට දෙනකොට. ඒ නිසා දාහනයයි සීලය දෙකම අල්ලන්න. එතකොට අමතර ලාභයක් සීල නිසා හම්බ වෙනවා. නමුත් හිත සමාධිගත වෙන්නේ. හිත සමාධිගත වෙන්නේ සමාධි භාවනාව අවශ්‍යයි. සමාධිගත වුණාට කොච්චර සමාධිවත් වෙලා අභිඥා ලැබුවත් විපස්සනා පැත්තට නොයන්ඩ ඉඩ තියෙනවා. එහෙමනම් ඒ විපස්සනා කුසල සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් මේ නිසා එක 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 කරන්නේ මේ රාග, ద్వේෂ, මෝහ කියන මේ කෙලෙස් එක එක මට්ටම් වලින් තමයි අපට හැත් බැඳිලා තියෙන්නේ. ඒක ගලවන්නත් ඕනේ එකින් එකට ගලවනවා වගේ. ඉතින් ඒ ක්‍රමය විප්‍රතිපදාව කියලා තමයි පෙන්නේ. ඉතින් ඒකට ඊ අපි සාකච්ඡා කළා මේ සීලයක් රැකීමෙන් අපිට කොච්චර ලාභ හම්බ වෙනවද සීලයක් රැකෙන්නේ නැත්නම් කොච්චරක් අපිට ආධිනව වැටෙනවද කියලා ආධිනව සිද්ධ වෙනවා. ඒ වගේම සමාධි භාවනාවක් කළොත් අපිට කොච්චරක් ආස්වාද තියෙනවද පළප්‍රෝජන තියෙනවද සමාධි නැති හිතකින් කොච්චරක් අහේනි කර දේවල් සිද්ධ වෙනවද කියලා. නමුත් අපි ඊයේ කතා කරන්න ගියේ නෑ කොහොමද මේ විපස්සනා පැත්තට යනකොට මේ කටහිට වෙන්නේ කියලා. ඉතින් අද මම හිතාගෙන හිටියේ මේ අර විජියේ දාන දීලා ශීලෙත් කළා සමාධිමත් වෙලා යම් ප්‍රමාණයකට කය එක තැනක තැම්පත් කරගෙන යම් ප්‍රමාණයකට කතා නොකර නිශ්ශබ්ද වෙලා යම් ප්‍රමාණයකට Taman ගත්ත අරමුණේ හිත තියාගෙන ඉන්න පුළුවන්කම තියෙනවා නම් හිත කය වචන සමාධියකටපත් කරගන්න පුළුවන්කම තියෙනවා නම් යම් ප්‍රමාණයක් සමාධිය තියෙනවා නම් කොහොමද මේ තරමට තන වඩා ගත හිත ඉස්සරහට මේ රාගේ, ద్వේෂේ, මෝහයේ ඊට වඩා ගැඹුරු මට්ටමකින් දුරුවන් කරලා අරිටත් වඩා සුපටිපන්න. ඇත්තටම එතකොට දාන පදේ උජ්ජුපටිපන්න කියන්නේ. සුපටිපන්නව භගවතෝ ශාවක සංඝෝ උජ්ජුපටිපන්නව භගවතෝ ශාවක සංඝෝ කියලා කියනවා. මනාකොට පාරට පෙළඹිලා තිනවා දැන් අතුරු පාරවල වල යනතුව කෙලින්ම ඍජු මාර්ගයට වැටෙනවා. ඍජු මාර්ගයේ දාන දෙන කටි දානේ දක්ෂ වීමුත් වඩා හොඳට ඍජු මාර්ගයට වැටෙනවා. සීලය කරන එක නම් අදි සීලයටපත් වීමුත් ඍජු මාර්ගයට වැටෙනවා. චිත්ත භාවනා සමාධි භාවනා කරන කටි අදි චිත්ත භාවනාවට පෙමිනුත් ඍජු මාර්ගයට වැටෙනවා. විපස්සනා කරන කොටත් ඍජු මාර්ගයට වැටෙනවා. ඒකෙන් අදහස් කරන්නේ මේ මාර්ග වල අතුරු මන්ත්‍ර පාරවල් තියෙනවා. ඒ වගේ හැප්පිලා වැටිලා තේරුම් ගන්න තමයි ඍජු පාරට යන්නේ. ඒ ඉතින් ඒක නිසා ශීල සමාධි දෙක සහිත එහෙම නැත්නම් ශීල සමාධි දෙක අගය කරන යම් කිසි කෙනෙක් කොහොමද මේ විපස්සනාවට වටගත්ත හිතේ මේ සුපටිපන්න භාවය ඇති කරගන්නේ කියන එකට පසුගිය දවස්වල සාකච්ඡා කරපු සූත්‍රයකින් සාධක සූත්‍රයක් සූත්‍රකින් කොටසක් ඉදිරිපත් කරගෙන විපස්සනාවට දොර අරගන්න ඕනේ නිසයි මම අද යෙහිකේච බික්කවේ සමනාව ප්‍රාහ්මනාව ඒවං රූපං අභිඥාය ඒව රූපං රූප සමුදයං අභිඥාය රූප නිරෝධං අභිඥාය රූප නිරෝධගාමිනී ප්‍රතිපදං අභිඥාය කියන මේ වාක්‍ය ඛණ්ඩය අද දවසේ ධර්මදේශනවල තියාගත්තේ. මේක ඇත්තටම සඳහන් වෙලා තියෙන උපාදාන පරිවර්ත සූත්‍රයේ සංවිතනිකායේ සලායතන වර්ගයේ. ඉතින් ඒකෙත් සර්වඥාන්සේ කියනවා යම් කිසි කෙනෙක් මේ කාමයේ ඇති කිරීම සඳහා හේතු වෙන රූප තියෙනවානේ. ඒ රූප දිහාම මේ බුදුහාමුදුරුව කියන දිහට විදිහට බැලුවොත් රූපේ පිළිබඳව ඍජු අත්දැකීමක් ලැබුවොත් ඇති හැටි ඇති විදිහම දැක්කොත් ඒ වගේම මේ රූප හට ගන්න හැටි දැක්කොත් ඒ වගේම මේ රූප ගෙවම් කරන හැටි දැක්කොත් ගෙවම් කිරීමේ මාර්ගය දන්නවනම් අන්න ඒ තරමට අත්විච්ච එක්කනා ඒ රූප පිළිබඳව විරාග නිරෝධ නිබ්බිදා හරහා ගියොත් ඒකට සුපටිපන්නයි කියලා කියන්න පුළුවන් කියලා. ඒකෙනත් මනාවකට බැසගත්ත කෙනෙක්. ඉතින් අපි ඒ නිසා අද වෙලාවක් ගන්න බලාපොරොත්තු වෙනවා මේ විදිහට රූප දිහා බලලා කට්ටියක් රාගය අවශ්‍ය ගන්න. කට්ටියක් ද්වේෂය අවශ්‍ය ගන්න. කට්ටියක් මොහය අවශ්‍ය ගන්න. නමුත් බුදුහාමුදුරුවෝ ඒ රූපම මෙන්න මේ තාලෙන් බලාපං මේ තාලෙන් බැලුවොත් ඒක මනාවකට මාර්ගයට පිළිපන් රාගය දුරු කිරීමට හේතු වෙන ද්වේෂය දුරු කිරීමට හේතු වෙන මෝහය දුරු කිරීමට හේතු වෙන පාරක් වාටපත් වෙන එකම රූපේ. ඉතින් මෙතෙන්දී භාවනා ලෝකේ රූප කියලා කියන්නේ රූප රූප ශබ්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටම්බ රූප කියලා පහකට කඩ. මේ රූප තේරුම් අරගන්න නම් භවනා ජීවිතය ගත කරන රූප ගැන තේරුම් ගන්න මේක සංසන්දනය කරන්නේ නාම ධර්මත් එක්කයි. නාම ධර්ම කියලා කියන්නේ අල්ලන්න බැරි හැඩයක් නැති, ගුරුත්වාකර්ෂණයට ලක් වෙන්නේ නැති ධර්ම කොටසක්. රූප කියන්නේ වුණා එහෙම වෙන්නේ නැහැ. ඒවා හැඩයක් තියෙනවා, ආකාරයක් තියෙනවා, මට වර්ණ සටහන් තියෙනවා, ගුරුත්වාකර්ෂණයට අහු වෙනවා. දෙන්නෙකුට අතගාලා බලන්න පුළුවන්. මේක මෙහිමයි කියලා පෙන්වන්න පුළුවන්. ඒ නිසා රූපයක් අරගත්තාට පස්සේ මේ රූප පිළිබඳව නොදැනුවත්කමින් ඒ රූපයක වැඩ කරන්න ගියොත් අනිවාර්යයෙන් මේ පුද්ගලයාට ඒ රූප නිසා එක්ක රාගය, එක්ක ද්වේෂය, එක්ක මෝහය පහළ වෙනවා. විශේෂයෙන් කියන්න පුළුවන් යම් කෙනෙක් වැඩියෙන් අතගාන රූප වර්ගයක් තියෙනවනේ. වැඩියෙන් කැමති රූප જાතියක් තියෙනවා, වැඩියෙන් කැමති ශබ්ද කොටසක් තියෙනවා, වැඩියෙන් කැමති ගන්ධ જાති තුන්ද જાති තියෙනවා, වැඩියෙන් කැමති රස જાති තියෙනවා, වැඩියෙන් කැමති ස්පර්ශ තියෙනවා. ඒවා තේරම වැඩියෙන්ම රාගය උපදින දේවල්. තමයි වැඩියෙන් කිතු කරගෙන තියාගෙන ඉන්නේ නිතරම තමන් පිනවන දේවල්. නිතරම තමන් කුප්පන දේවල්. රාගයෙන් රක්ත කරන දේවල්. ද්වේෂයෙන් පළහන දේවල්. ද්වේෂයෙන් පළහන්නේ ඒ තම සතු දෙය කවුරු හරි අත ගන්නවා. තමන් හිතපු නැති විදිහට අයින් වුණොත් උද්දම විදියට ඒ රාගයේ ඇති කරන රූපයම කවුරු හොරකම් කරනවා දැක්කොත්, කවුරු හරි පාවිච්චි කරනවා දැක්කොත්, අකමැති කෙනෙක් ගත්තොත් උද්දම විදියට ද්වේෂය ඇති කරනවා. ඒ නිසා මේ අපි ලං කරගෙන ඉන්න රූප රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ රූපමයි අපේ සංස්කාර ලෝකේ වෙන්නේ, අපේ සංසාරේ වෙන්නේ. ඕකේ තමයි අපි මැරි මැරි උපදින්නේ. මේ රූප දිහාම ඇති හැටියෙන් දැක්කොත් අජටි කියලා කියන්නේ උදාහරණයක් වශයෙන් කියනවනම් අපි ලේ කඳුලක් අරගෙන වීදුරු කඩාකර දාලා බැලුවොත් ඒකේ පේන තියෙනවා ඒ රතු පාට ලපි. ඊයේ අපිට හංගීමක් තියෙන මනුස්ස ලේ මේක බොහොම වටන දෙයක් කියලා. නමුත් අපි මස්කුණයක් ලොක්ක කරන අන්වීක්ෂකර දාලා බැලුවොත් ඒකේ පෙනේ නිකන් වීපැදුරක් වගේ. හරියට පුංචි පුංචි කැලි ගොඩක් තියෙනවා. 10 ගුණයකට ලොක් කරලා බැලුවොත් 40 ගුණයකට ලොක් කරලා බැලුවොත් ලේ කියලා අඳුර ගන්න බෑ. ඒක ඇතුලේ පුදුමාකාර පුංචි 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 කැටිටි. පුංචි දේවල් පේන්න තියෙන. රතු පාටක් පේන්නවත් නැහැ. ඒක තරලයක් බව පේන්නත් නැහැ. එතකොට ලේම තමයි ටික ලං කරලා බැලුවොත්, ලොකු කරලා බැලුවොත් ලේ නැකම එහෙම නැත්නම් මේ කැක් ඉව මොකක්වත් තියන්නේ මේ ලේ වල තියෙන සංඝටක පෙනේවි. මේක තව ඩිංගිත්ත ලොකු කරලා ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකට දාලා බැලුවොත් මේ එක එකක සයිල් එක තියෙන කොටස් වින් වින් කරලා දැක් ගන්න පුළුවන්. තවත් ඇතුළට දාලා හොඳට බැලුවොත් මේක ඇතුලේ එක නියස් මේ පරමාණු වශයෙන් අණු වශයෙන් ශක්ති වශයෙන් වැඩ කරගෙන තියෙනවා. එතකොට කොහොමඩක් අත්දැන ගන්න බෑ, හිතා ගන්න බෑ මේක ලේ කියන එක. මොකද ලේ හරහා ගියත්, ඇට හරහා ගියත්, මස් හරහා ගියත්, නහර හරහා ගියත් අර විදිහ ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එක දැම්මට පස්සේ නම් පේන්නේ එකම දේ තමයි. ඒක ඇතුලේ තියෙන්නේ යම් යම් ශක්ති වශයෙන් න්‍යෂ්ටි තියෙනවා, ඉලෙක්ට්‍රෝන තියෙනවා, ප්‍රෝටෝන තියෙනවා. ඒව කරගෙනවා. ඒව දන්නේ නැහැ මේ ලේ වලද තියෙන්නේ, ඇට වලද තියෙන්නේ, මස් වලද තියෙන්නේ මොකොත්. ඒව සදාකාලික ඒ වෘත්ති නියාමයට අනුව වැඩ කරනවා. අනිත් එක ඒ ශක්ති ගලක තියෙනවද, ගහක තියෙනවද, වැලි ඇටයක තියෙනවද, ඒව දන්නේ නැහැ. ඒක මේ ගොඩු වෙනා ගොනු වෙලා මේක ලේ බවට පත් වෙලා ලේ කියන හැඟීමෙන් ගත්තාම තමයි අපිට ලේ කැක්කුමක් එන්න පටන් ගන්නේ. මොකද ඒක ඇතුලේ තියෙන වයරක් කාගේ තියෙන දෙයක්ද කියලාවත්
පණ ඇති දෙයකද නැද්ද කියලා නැහැ. නමුත් අපිට තාකවත් බෑ අර විද්‍යාවේ බලවත් අන්වීක්ෂයකට දාන්න නැතුව මේ ලේවල පේන හැඩේ විශාල කරලා බලන්න. ඉතින් ඒක ලොක් කරලා බෙන්නවා මැජික් වගේ තමයි. මේ ලේම ලොක් කරලා පෙන්නකොට. මොකද සර්වඥාන්සේ බෙන්නෝය දුරේක්ෂ අන්වීක්ෂ මොකුත් නැතුව හොඳට සතිය වඩනකොට හොඳට සමාධිය වඩනකොට ඔය මයික්‍රොස්කෝප් ඔක්කොම හරහා ඔය දකුණාකාරයේට මේක හරහා විවිධ කාගෙන 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 යටයන්. ඒකට කියනවා විපස්සනා කියලා. විශේෂ දැක්මක් මේ පෙන්වන්න හදාන්නේ. නමුත් මේ විශේෂ දැක්මයි මේ ලෝකේ කාමයේ ඇති කරන ක්‍රමය ගත්තාම කාමයේ ඇති කරන මිනිස්සයා ඉස්ත්‍රියක වා පුරුෂයෙක් වේවා. ඒ මිනිස්සයා හැම වෙලාවෙම රූප බලන්නේ බාහිරේ. කවම කවදාකවත් ඇතුලේ රූප බලන්න යන්නෙම නෑ මරණ ගම බලන්නේ. මොකද ඒ විනෝඩ බුදුහාමර පුංචි වෙනසක් කළලා දෙනවා. බාහිර රූප බලපං කමක් නෑ. එක වෙලාවක දානියක් දීලා සීලයක් රැකලා පట్టල වෙලා වාඩි වෙලා ඇතුලේ රූප ටික බලන්න යන්නේ. මේකට කියන අන්තරාවලෝකණය කියලා. ඉතින් මේ බාහිර ලෝක බල බල හිටපු මිනිස්සෙක් කවදා හෝ ඇතුළත තමන් තියෙන රූප බලන හදනකොට මේ මිනිස්ස ආධ්‍යාත්මික වෙනවා ආගමික ආකමාන රූප වෙනවා. වියදමක් කරේම යන තැනක් නෙමෙයි. එක වෙනසයි සිද්ධ වෙන්නේ බාහිර රූප බල බල හිටපු එකනා ඒ වෙනුවට ඇතුළත රූප බලන්න යන එකයි. මේක තමයි පුදුරජාන් වහන්සේ අපිට දීපින්නේ විප්ලවීය රැඩිකල් වාදී දර්ශනය. ඒ නිසා සර්වඥාන්සේ සඳහන් කරනවා මේ රූපය රූපයේ වශයෙන් දැක ගන්න නම් බාහිර රූප බලන එක තමයි භෞතික විද්‍යාව කියන්නේ. ඒක පිස්සු ලෝකයක්. භෞතික විද්‍යාව සම්පූර්ණ අනාතයි අසරණයි. ඒක හොඳටම දන්නේ භෞතික විද්‍යාඥයෝ. ඒ මොකද එළිය බලලා ඉවර කරන්න බෑ මේක. ඇතුළ බලලා ඉවර කරන්න බෑ තමයි. මො සර්වඥාන්සේ අපිට චීන කඩාලියක් හොයලා දෙනවා. එම නැත්නම් ප්‍රතිපදාව පෙන්ලා දෙනවා ඉවර කරන්න පුළුවන් ක්‍රමයකට. ඒ නිසා අපිට ටිකක් අහගෙන ඉන්න වෙනවා සරෝජනශ්‍රී මේ පෙන්ලා දෙන ක්‍රමේ. ඊට පස්සේ අපි මේක ටිකක් කරලා බලන්න වෙනවා. කරලා බලලා පරදිනකොට වරදිනකොට හිත ධෛර්ය කරගෙන කරගෙන යනකොට තමයි අපිට මේ කෙලවරක් කරගන්න පුළුවන් ක්‍රමයකට මේ රූප බලන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා යේකේච බික්කවේ සමනාවා බ්‍රාහ්මනාවා ශ්‍රමණේ කෝවේවා බ්‍රාහ්මණිකේවා ඒවං රූපං අභිඥාය රූපේ විශිෂ්ට ඥාණයෙන් දැකගෙන කියන එකයි බුදුහන්ව පාවිච්චි කරන්නේ. මේ බාහිර රූප කියන එක කොච්චර බැලුවත් රූප රූප වෙන්න පුළුවන් ශබ්ද රූප ගන්ධ රූප රස රූප කවම කවදාකවත් සතුටටපත් වෙන්නේ නැති එක මුළු මානවයටම ප්‍රසිද්ධ කාරණාවක්. උදාහරණයක් වශයෙන් කියන්නේ මේ කාමයේ ඇයිදල් කුඩේකට වතුර පුරවන්න වගේ කවදාකවත් කුඩේ පිරෙන්නේ නැහැ. ඇතුළත බලනකොට දවසක දක්ෂ වුණොත් දවසක පුදුමාකාර සම්පත්තිකර අවස්ථාවක් පුදුමාකාර සන්තුෂ්ටිකර අවස්ථාවක් පුදුමාකාර සමත අවස්ථාවක් පුදුමාකාර අසහනකාරීන් තොර අවස්ථාවක් වෙන්න පුළුවන්. ඒ නිසා අපි පොඩ්ඩක් මේ කියපු වචන ටික අදාහගෙන අපි බලමු කොහොමද මේ රූපේ අභිඥාව ලබන්නේ නැත්නම් රූපේ ඍජු දක්මක් බලන්නේ කියලා. සරුවචනාංශ කියන මේක සඳහා අතිවිශේෂ්ඨ සුවිශේෂ වූ පරිශනාගාරයකට යන්න ඕන. ඊයේ පරිශනාගාරය තමයි අරඤ්‍යගතව, රුක්කමූලගතව, ශුන්‍යාගාරගතව කියලා කියන්නේ. ඒක හොඳම තැන තමයි අරන්නේ. එහෙම නැත්නම් ගහක් මුල. එහෙම නැත්නම් මේ කාමභෝගින්ගේ හිස්තන. මේ රූප දැක දැක රූප රූප දැක දැක ශබ්ද රූප දැක දැක ගන්ධ රූප දැක දැක රස රූප දැක දැක පොට්ටම්බ රූප දැක දැක තව තව ගිජු භවයේ දක්වන කාමභෝගින්ගේ හිස්තනක් වෙනවා නම් මේ රූප බලන්ඩ රූපේ පිළිබඳ විශිෂ්ට ඥානය දැනගන්න හොඳයි කියලා. මෙචින් තමයි භාවනා කරන කෙනෙක් මේ වගේ අරණ්‍යයකට ඉඳ ඇවිල්ලා මේ ගහක් මුල වාඩි වෙලා ඉඳ එවන දැන් මේ ලෝකේ ඉන්න මේ සොකරිකාරයන්ගේ එහෙම නැත්නම් ලෝකේ ඉන්න මේ විගඩංකාරයන්ගේ බහුරූපෝලංකාරයන්ගේ වෙන් වෙලා භාවනා කරන පිරිසක් එක්ක ඉඳව උදුමාකාර සැලසුමක් කරනවා. ඇත්තටම සැලසුමක් නෙවෙයි කොහොමඩක්වත් මේ කරන්නේ. සර්වචනංශේ තන්ති මහත්මයේ රජසපත ඇහැරලා දුවදරුවන් අඬන්දි දෙමාපියන් කන්තුළුන් මොසීමෙන් බලානින්දදී කැලේට ගියේ ඒ සඳහා සෑහෙන ගැවිමක් ඉවන්න වෙනවා. හරිම අමාරුයි අද ඒ වගේ විවේක පරිසරයක් හොයාගන්න එක. ඒ නිසා ඒක අත්‍යවශ්‍යයි. මේ පරිශ්‍රණය කරන නිසා දානදායකින් අපි තාම කරුණාවෙන් ඉල්ලගෙන ඉන්නවා. කරුණා කරලා මේකේ කෝලන්න නටන්න එපා. සද්ද කරන්නත් එපා. පුළුවන් තරම්. අපි කියලා තියෙනවා මේ පොඩි යෝන් ගේන්නත් තරමට හොඳයි කියලා. ආවට කමන්නේ නැහැ බබලා ඉඳ. නමුත් ඔය භාවනා කරන පිටසක් ඉන්න බව පොඩ්ඩක් මතක තියාගන්න. මම මේ නිකන් ඊ යන ගමන් ඇඟිල්ලෙන් ඇනගෙන යන්න හදන්නේ. ඒක නෙමෙයි බන. කෙසේ නමුත් මේ අරණ්‍යගත වෙලා රුකමූලගත වෙලා ශූන්‍යකාරගත වෙලා ඒ පුද්ගලයාට රූප බලන්ඩ නැත්තම් රූප කර්මස්ථානය කරන්න මේකට කායනපස්සනාව කියලා වචන පාවිච්චි කරනවා. කායගත සතිය කියලා වචන පාවිච්චි කරනවා. සිංහල කියන්නේ කාග්‍යාසි. මේක ඇති කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ හතර ඉරියව්වෙන් ඉඳගෙන ඉන්න ඉරියව්ව හොඳයි කියලා කිව්වා. ඒ නිසා අපි බුදුහාමසන් ඉඳගෙන ඉන්න ඉරියව්ව කෙචරහින් තියාගන්නවා. මෙහෙම තමයි ඉඳගෙන ඉන්න ඕනේ කියලා. අපි පුළුවන් ප්‍රමාණයට අපි හිමු වාඩි වෙනවා. වාඩි වෙලා ඉවර වෙලා බාහිරයට හිත නොයෑම සඳහා කරන ප්‍රධානම ප්‍රයත්නයක් තමයි අද්දෙක වහගන්නේ. මොකද මේ හැඟුම් උදාහරලා එළියට අපේ හිත ගොඩක් සරුංගල් අරින්නේ පියාසරිම් සරන්නේ අද්දෙක හරහා. අද්දෙක අරපු ගමන් ඉබේම හිත බාහිරේ නන්නතර වෙනවා. ඒ නිසා භාවනාවේදී ථේරවාද ක්‍රමේදී බොහෝ විට කියන අද්දෙක වහගන්නේ කියලා. එතකොට හිත ඇතුළට හැරෙන්න ඉඩ තියෙන ගතිය වැඩි. පුළුවන් නම් කන් දෙක වහන්න ඕනේ. ලෝකේ තාම නෑ කන් වහන්න පුළුවන් සතු. කිසිම සතෙක් තාම හොයාගන්න නෑ කන් දෙක වහන්න පුළුවන්. එකයි කරන්න පුළුවන් ඉන්නේ නිස්සද්ද පරිසරයට අනේක තමයි. ඒකයි අපි මේ බැගෑවෙන්නේ. ඒකයි අපි මේ යාපු වෙන්නේ. අනේ මේ කැලේ තියෙන නිස්සද්දතාවයට හේම තියෙන්න ඇරලා කැම්බැල්ල කරන්න එපා. කෙරුවට කමක් නෑ. අබැයි අඬා ඒකට අඬා වැටෙන හිට් වගේක් තියෙනවා නේ කියලා. ඒ නිසා පුළුවන් තරම් ඉෂබ්ද වෙන්න. ඊට පස්සේ ගඳ බැලීමට යන්න එපයි කියනවා, රස බැලීමට යන්න එපයි කියනවා, පහස ලැබීමට යන්න එපයි කියනවා. එතකොට විතරයි හිත ඇතුළට නෙමෙයි. එතකොට අපි උදාහරණයක් වශයෙන් කරන්න හදන්නේ මේ රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප කියනවා පුළුවන් තරම් ශක්ති ප්‍රමාණය මේ විද්‍යාගාරයේ තියෙන පහසුකම් අනුව අයින් කරනවා. අයින් කරන විදිහට කටයුතු කරන. ඒකල වෙලා මේ පොට්ටබ්බ රූපේ කියන හැපීම ස්පර්ශය මේක තමයි පරික්ෂණයට ලක් කරන්න යන්නේ. මේ පොට්ටබ්බ රූපය දෙකක් ගැටෙනකොට මේ දෙකේ පිරිමැදීම ස්පර්ශය සිදු වෙන්නේ එක්ක පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ හතරෙන් එකක් එකිනෙක ගැටීම. එහෙම නැත්නම් හතරම එකට ගැටීම. ඒක නිසා මේ විදිහට ඇත් එක වහගත්තට පස්සේ රූප රූප ශබ්ද රූප ගන්ධ රූප රස රූප නැති වුණාන පොට්ටබ්බ රූපේ හරහත් කෙනෙකුට වායෝ ධාතුව බලනවද ආපෝ ධාතුව බලනවද තේජෝ ධාතුව බලනවද පඨවි ධාතුව බලනවද කියලා තියෙනවනම් Tamanda තේරින් ගැනීමේ හැකියාවක් සරුවචන සිසඳාහන් කළා තියෙනවා. අඩුවෙන්ම භාවිත මනසට භාවිත කරපු නැති මනසට අල්ලන්න පහසු වායෝ ධාතුව තමයි කියන්නේ. වායෝ ධාතුව කරන්නේ පුම්බන හකුලන එක, හොල්ලන චංචල කරන එක සහ දරණ gati. ඒ නිසා හොඳට ඇඟ සමබරව වාඩිලා, පටලව වාඩි වෙලා සමබර කරගෙන ඇතුළත බලාන ඉන්නවා. මේ පිටින් සංඥා දුන්න නැති වෙච්චහම මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. බේටික තමයි අපි ඉච්චලන් භාවනා පටන් ගන්න වෙලාවේදී දෙන උපදේශ පන්තිය තියෙන්නේ. හොඳට අරණ්‍යගත වෙලා, රුක්කමූලගත වෙලා, ශුන්‍යාකාරගත වෙලා ඉන්න බව දන්නවනේ. ඉස්සල්ලාම කය හොඳට පටල කරගෙන, සමබර කරගෙන, ලිහිච්ඡ ස්වරූපෙන් තියාගෙන, ඇස් දෙක වහගෙන ඇතුළට හිත දාගෙන මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියන එකට හිත යොමු කරන්නයි. මේ අන්නතන්නේ මේ රූප පිළිබඳව තද බල ගවේෂණයක් කරන්න. දි මේකත් සමහරුන්ට බයයි ඇත්තක වහ ගන්නකොටම බය හිතෙනවා. මේ දෙය තරම්වත් අපි මේ ඇතුළ බලන්න ඒ තරම්ම බයයි. ඇතුළ දකින්නක බිහිතිකාවක් සමහරෙකුට ඒ තරම්ම බාහිරේ නන්නතරෝ කිය හිත. ඉතින් ඒ නිසා ඉතිපිසෝ ගාතාවරි කමන්නේ කියලා ශ්‍රද්ධාවරි අපන්න නැති කරන සීලිය හරි ඕසීපක් කරගෙන මේ ඇතුළේ දැන්පත් කරගන්න පුළුවන් නම් කලාතුරකින් කෙනෙකුට මේ බාහිරින් එන ශබ්ද වලින් කරදරයක් නැතුව කයින් එන වේදනා කරදරයක් නැතුව හිතවිලි වලින් කරදරයක් නැතුව සම්මහර විදක චිත්තක්ෂණයකට හිත අරමුණේ ඉඳගෙන ඉන්නේ ඉරියව්වේ ඉඳ ඉඳ තිනවා මේක ඉස්සල්ලාම වතාවට මේ මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියලා ඉරියව්වට හිත දාන්න පුළුවන් නම් ඒ දැනගන්න පළවෙනි චිත්තක්ෂණයේදී රාගයෙන්තර, ద్వේෂයෙන්තර, මෝහයෙන්තර චිත්තක්ෂණයක් හම්බෙයි. එක චිත්තක්ෂණයක් පුළුවන් නම් මේ ඉඳගෙන ඉන්න ඉරියව්වේ හිත පවත්තන්ද ඒක කවදාකවත් රාගය ඇති කරන එකක් නෙවෙයි. ద్వේෂයක් ඇති කරන එකක් නෙවෙයි, මෝහයක් ඇති කරන එකක් නෙවෙයි. අන්න එහෙම ඒකේ වටිනාකම පෙන්නලා ඒක අදාහගෙන ඇතුළේ හිත නමාගෙන මෙහෙම ඉන්න පුළුවන් නම් මේක ලොකුම ලොකු ජයග්‍රහණයක්. මිනිසෙක් වශයෙන් විඳීම යුතු වටිනා දෙයක්. සමහර අවුරුදු 120 ජීවත් වෙනවා කවදාවත් එක චිත්තක්ෂණයක්වත් ඒ වර්තමාන මොහොතේ නැහැ. ඒ තරමටම තිරසංහා සමානව අනුන්ගේ රූප බලනවා, අනුන්ගේ ශබ්ද අහනවා, අනුන්ගේ ගඳ බලනවා, අනුන්ගේ රස බලනවා, අනුන්ගේ පහස ලබනවා. ඇතුළත බලලා අවදියෙන් ඉඳලා නැහැ. නිසා සර්වඥාසේ අභියෝග කරනවා මේ හිතට ඇතුළට නම්ලා පොඩ්ඩක් බලන් ඉඳී කියලා. ඒක තේරේ කරන්න උත්සාහ කරපු දවසේ කොච්චරක් සද්ද වලින් බාධා වෙනවද කියලා, කොච්චරක් වේදන වලින් බාධා වෙනවද, කොච්චරක් හිත වලින් බාධා වෙනවද මේ ඇතුළේ ඉන්න ගත්තාම හරියට කුරුල්ලෙක් මේ වනේ වනපල රුක කකා හිටපු කුරුල්ලෙක් ගිනන කූඩුවක දැම්මම බස බස ගාලා මේක නටන්න පටන් ගන්නවා. කැලේතු වල්මි මේ මේ කුළුමි හරකෙක් ගිනනලා ගමේ බැඳගත්තා වහා. අරිම අමාරුව කොට මේ මේ එක තැනක තියන මාළුව කොට දැම්මවා. ඉතින් නිකමට හිතන්න මෙවුවා මේ විදිහට පුළු පුළුවන් වෙලා කරන්නේ නැතුව මරණ චිත්තක්ෂණ එක පාරට මේක වුණොත් එහෙම කොහොම හිටියද කියන්නේ. මරණ චිත්තක්ෂණ හොඳට මතක තියාගෙන ඉන්න. රූප පේන්නේ නැතුව යනවා, සද්ද ඇහෙන්නේ නැතුව යනවා, ගඳ නැතුව යනවා, රස නැතුව යනවා, පහස නැතුව එක පාරට හිත එනවා ඇතුළට. කවදාකවත් දැකලා නැති මේ චිත්තක්ෂණේ දකින්කොට මැරෙන්න හිතෙනවා. ඒකෙන් තමයි මැරෙන්නේ. මේ මරණය ඔච්චර භයානක වෙන්නේ මේ බාහිරේම නට නටා හිටපු හිත මරණයේදී යනාත්මක් නැතුව ආතපාත නැතුව කඩාන වැටෙනක පාරටම ඉතරයි තේරෙන පටන් ගන්න මේ පෙන් කෙලිය ඇති කුමන නැටුම් කෙලි කවට සිනාද කවදාකවත් මේක දැකලා නැහැ. හරිම තක්කමුක්කකින් මැරෙන්න වෙයි. ඉතින් අර භාවනා කරනකොට කරන්නේ ටික ටික නොමර මැරෙනවා. නොමර මරනවා. වාඩි වෙලා ඉන්නකොටම මැරෙනවා. ඉමේම කරලා පුරුදු කරගත්තොත් ඇතුළට එන්නේ නැරලා මේ කම කීකරු කරගන්න බැරි මීහරකෙක් වාගේ, කුළු මීහරකෙක් වාගේ, වල් සතෙක් වාගේ, පීචුවෙන්චි රිලෙවෙක් වාගේ එක තැනකට ගන්නවා කිව්වට පස්සේ තමයි අපිට තේරෙන්නේ අපි සාමාන්‍යයෙන් කියන දරුව හදනකොට මම දරුව හදන්නේ හිතු කියන තැන හිටින්න කියලා. හැබැයි එහෙම කියන මායකාලට තේනවා තමන්ගේ හිතවත් හිතු කියන තැන හිටින්නේ නැහැ. දරුවන්ට බයිලා කතා කරා. කක්කොට්ට කියනොට දරුවන්ට කිලින් ඵලයල්ලා දරුවනේ කෙලින් ඵලයලගලු තාත්ත දිහා බලන එක හරහට යන්නේ. වැද්දෝ කියනවලු මේ ශිෂ්ඨාචාර වේල අයියෝ ශිෂ්ඨාචාර වේල කියලා. මේ කතා කරන එක මහේක වැද්දා. පොන්නුයි ගත්තමයි මේ අනුන්ට බණ කියන්න ගියාට තමන්ගේ හිත එක තවසක එක චිත්තක්ෂණයක කයි නතර කරන්න හදනවා කියනක මම විශාල විප්ලවයක්. නමුත් අපි හිතමු කතාව කිටි කරන්න ඕන නිසා අපිට උත්සාහ කරලා 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 කරලා. මේක බරපතල මෛත්‍රියක් මම මේ කතා කරන්නේ. මගේ යකත් එක මම ඉන්නවා. මේ චිත්තක්ෂණේ මම පිරිච්ච ගතියේ ආඩ්‍යව සිංහාසනික වැජබින සක්විති රජ කෙනෙක් වගේ තමන්ගේ ආසනෙ ඉන්න පුළුවන් නම් එහෙම ඉන්නකොට අර කියන පඨවි ධාතෝ හෝ ආපෝ ධාතෝ හෝ තේජෝ හෝ වායෝ හෝ මුක්ක්කරි එකක් ඇතුළත පේන්න පටන් ගන්න. මුක්ක්කත් අඹාගෙන යන්න එපා. මුක්ක්කත් පිටිපස්සෙන් යන්න එපා. පේන්නේ මොකද්ද කියලා බලන්න. බලනකොට ඒ කම්පන චංචල තමයි පේන්නේ. ඉපදිච්ච ගමන් බබෙක් දොරට වඩන දවස කියලා එකක් තියෙනවනේ. විශ්ව විද්‍යාලවල තියෙනවා තිමිරිගේ කියන එකක්. තිමිරිගේ තමයි ළමයි වදන්නේ. තිමිරිගේ දවස් ගාණක් තියලා තමයි දරුවා දොරට වඩන. දොරට වඩනකොට ඉලිබත් ළඟට ගෙනල්ලා පින්නනකොට ගස්වල කොළ හෙල්ලෙන එක තමයි බබාට පේන්නේ. එයාගේ ඇස් දෙක තාම දිගේ එකට වැඩ කරන්න හැටි දන්නේ නැහැ. ඒවා පාවෙන ඇස් තියෙන. ඒ පාවෙන ඇහැ ඉස්ලාම අල්ලන්නේ චංචන කම්පන කතිය තමයි. ඒ නිසා බබාගේ තොටිල්ල උඩ අර කැරකෙන එකක් අල්ලලා තියෙනවා. ඉතින් ඒක දිහා බබා බලන්නේ ඉතලා ඇස් දෙක එකට එල්ල කරන්න පුරුදුකම් නෑ පටවි අඳුරන බෑ බබා. තීජෝ ධාතු අඳුරන බෑ. ආපෝ ධාතු නෑ අල්ලන් ඉස්සලා වායෝ ධාතු තමයි. මේක තමයි ආධුනික යෝගාවචරය බබිකුටත් හා සමානයි. ඊටත් හපම්. එනිසා මේක ඇතුලේ මේ නලියන කම්පන ගති දිහා වටිනාම ලෝකෙක කරු ලොකම පිංගම කියලා හිතාන බලන හිටියොත් ගාක් වෙලාට සර්වඥාන්සේ පින්නලා දෙනවා මේ හුස්ම ටික තමයි පේන්නේ. ඇතුලේ බලනකොට පේන්නේ. හැබැයි පේන්නේ නැහැ කියලා තරහ වෙන්න එපා. පේනවයි කියලා හිතමු. එතකොට එක හුස්මක් මේ ආශ්වාසයක් මේ ප්‍රශ්වාසයක් කියලා දෙක අල්ලගන්න පුළුවන් නම් අර කය ඇතුලේ තියෙන හිතට වැඩි ඊටාම දැන් අර පස් ගුණයක් ලොක් කරන මයික්‍රොස්කෝප් එකක නෝ 10 ගුණයක් ලොක් කරන මයික්‍රොස්කෝප් එකකට දැම්මා වගේ පුංචි වැඩපිළිවෙලකට මුළු හදින්ම කරනවා. ඌන සද්ධාවකින් හුස්ම ගන්න දියා මේ හුස්ම කාශ්වාස මේ ප්‍රශ්වාසයක් කියලා බලන්න. මුදි මේ අපි දැන් යන්න හදන්නේ ආනාපාන සති ගැන විස්තර කරන්න. ඉතින් මම නිතරම කියන දේ තමයි ඔය තායකව දැන් හෙට උදේ වෙනකොට මම ඔය මේ භාවනා වැඩපිළිවෙල හිටින් නැත්නම් 12ට එනවා උදාට. ඉතින් ආපහු මම පොඩ්ඩක් නතර කරලා අහනවා සාමාන්‍යයෙන් මේකෙන් කී දිනෙක භාවනා කරනවද? ඔක්කොම නිකන් බිල්ලෝ ආගේ බිම්බලාගා. මොකද එක එක භාවනා කරන්නේ නැහැ. කොහොමලා ඉන්නේ මේ දාන දෙන්න තමයි තිබෙන්නේ. ඒක නොදෙනවා නම් ඉතින් අපිත් බඩගිනේ තමයි. ඒකට කමක් නැහැ. ඉතින් අපිත් මොනාරි දෙන්න ඕන නිසා ආනවා එක්කෙනෙක්වත් භාවනා කරන්නේ. ඉතින් උත්සාහ කරන්න බෑ. සමහරට දහම් පාසල යන ළමයි කත උසලා කියනවා මම මෛත්‍රී භාවනා කරලා තියෙනවා කියලා. එහෙම නැත්නම් කවුරු හරි පාසකම්ම කෙනෙක් කියනවා මේ පොයේ දවසට ගිහිල්ලා භාවනා කරලා තිනවා ඉතින් ස්වාමීන් වහන්සේ තරහ වෙන්නේ නැහැ ඉච්චර ලුකෝට නම් කරන්නේ නැහැ යන්තම් කරලා තිනවා කියලා ඉතින් හරියට මේ යම රජු රුචිරාට ගියාට පස්සේ අපායේ දඬුවම් තීන්දු කරන්න හදනවා වගේ තමයි බලන්නේ. ඉතින් ඊටසේ උපාසකම්මනේ කැවට පස්සේ උපාසකම්ම කියනවා මම කෝ උපාසකම්ම මෙච්චර හරි කරලා තිනු උපාසකම්ම විතරයි කරුණා කරලා ඕගොල්ලන්ගේ කට්ටිට ඇහෙන කියන්න කියලා. මොකද්ද භාවනා කියලා? බොහෝම ලස්සනට ඒ පාසකම්ම කිව්වා අනේ අපි පමේ පන්සලේ හාමුදුරන් පිංසිද්දින්න ඕනේ ස්වාමීන් වහන්සේ අපි උපාසකම්ම පන්සලේ හාමුදුර කිව්වලු දවසකට මලක් කිඹින තරම් හරි කමන්නේ එක හුස්මක්වත් සතියෙන් ගන්න කියලා මලක් නැහැදලා කරලා බලන තරමනකත් එක හුස්මක්වත් දවසට සතියෙන් ගන්න කියලා මට හරි සතුටක් හිතුණා මේක සංවිධානය කරගත්ත හැටි උපාසකම්ම කියපු හැටි ඒ නිසා කාට හරි මේ කොච්චර දරුවා දුවා මැරලා ගියත් සුනාමි ආවත් වස්තු විනාශ වුණත් ඉසගිනි ගත්තත් දවසක් ඇතුළත එක හුස්මක් මලක් කිමින තරම් ප්‍රමාණයක් සතියෙන් ගන්න උත්සාහ කරනවා නම් ඒක මුළු ලෝකෙම මුළු සංසාරෙම මුළු ජීවිතේම කරන්න තියෙන ලොකුම පින්කම. ඉතින් පරියන්කේ වාඩිලත් අපි කරන්නේ ඕක තමයි. බැගෑ වෙලා යාප්පිලා කියනවා එක හුස්මක් ඊට පස්සේ හුස්ම පිට කරන්න හැටි ආය ගන්න හැටි ආය පිට කරන්න හැටි කිරුවට පස්සේ අර එකකින් මෙච්චර සතුට වෙන්න පුළුවන් හුස්ම රැලි පහක් දකින්නකොට කොච්චර සතුටක් එයි හුස්ම රැලි 15ක් දකින්නකොට කොච්චර සතුටක් එයි. ඉතින් ඊට පස්සේ කරන්න තියෙන අර ලීයකට පුණ්‍යක් මේ පුණ්‍යක් බැස්සුවා වගේ දරපන්නකොට අපි කුණ්‍ය අවුල ගන්නවා ඉස්සලා අවුලගෙන ඉල උන්ටට සරම කැසපට ගහන දෙක තුන ගහනකොට අර කුඤ්ඤේ තරකොටේ පලාගෙන අඹාගෙන අඬාගෙන බහිනි. යෝගී එක හුස්මකින් අවුල ගත්තට පස්සේ මේ භාවනාව හුස්ම රැලි දෙකක් තුනක් හතරක් පහක් හයක් තප්පර දෙකක් තුනක් ආදි වශයෙන් ටික 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 මේක බෝ කරනකොට ඒ යෝගාචරයම තීරුම් අරගන්න ක්‍රමසහ විදි කොහොමද මේ අභ්‍යන්තර අත්‍යන්තයෙන්ම ප්‍රාණය හා සම්බන්ධ මේ හුස්ම හිත පවත්න්නේ කොහොමද? කවදාකව කවුරු කරපු දෙයකින් තමන්ට ලාභයක් නැහැ. කොච්චර දන් දුන්නත් මේකට ඇති වැඩකුත් නැහැ. කොච්චර සිල්ලක්වත් මේකට ඇති වැඩකුත් නැහැ. භාවනා තමන් වශයෙන්ම කරන්නත් ඕනේ. මේක නොකර හිටියොත් නැත්නම් මේක නොකර මැරෙන්න සිද්ධ වුණොත් කරුණාකර මතක තියාගන්න මරණ මොහොතේ අනිවාර්යම සුනාමියක් තමයි. ඒකට මේ මොහොත අහිනට යන්න ඕනේ නැහැ. මරණ මොහොතේ කොහොමද සුනාමියක් එනවා? මොකද කවදාකවත් ලෑස්තිලා නැති නිසා. මොකද කවුරු හරි කරලා ලැහැත්තිලා තිනවනා ඉක්ිනාට තේරෙන්න පටන් අරගනි තමන් ඒ වෙලාවක හරි කමන්නේ වියසනේ හරි කමන්නේ මේ පුරුදු කරපු හුස්මට හිත දැම්මනම් පුදුම සාන්තියක් එන්න පටන් ගන්නවා. ඒක අපි කියමුකෝ ඒක මේ ලෞකික සැපයක් විදියට. අපි මේ කතාව දිගේ ඉස්සරහට ගියොත් යම් දවසක කෙනෙකුට මේ විදියට උත්සාහ කරලා විශේෂයෙන්ම වගේ භාවනා කරන පිරිසට ඒක එච්චරම අරුමයක් නෙවෙයි. විනාඩි 10 15 20 30 හුස්මිතිය වත්තන්න පුළුවන්. වලින් වල යනවා එනවා වෙන්න පුළුවන්. ආන්න එහෙම යනකොට සර්වත්‍යංශ කියනවා දැන් ඔබ දන්නවා ආශ්වාසයේ එනකොට බලන්න. දැන් ඔබ දන්නවා ප්‍රශ්වාසයේ එනකොට බලන්න. මේක කියනවා මේ රූප දැකීමක් කියලා. මේ දකින්නේ වායෝ පොට්ටබ රූපේ. හුස්මක් එනවා හුස්මක් යනවා. හුස්මක් එනවා හුස්මක් යනවා හරියට මයින්හමක් අදින්න වගේ. දැන්တක මුංචිලාවක් ඇහැර මට පැද්දෙන්න වගේ. එනතන දොරක් හුලඟට ඇහැර මට වැනෙන්න වගේ. මෙන්න මේක බැලුවට පස්සේ සර්වඥාන් වහන්සේගේ තියෙන සුවිශේෂත්වය තමයි මේක පුරුදු කරපේකරන කියනවා. දැන් මේ රූපය නැත්නම් මේ ආස්වාසිය පේන හොඳට ගොරෝසු වෙච්ච ඝන පහල වෙච්ච ආස්වාසිය නාස්පුඩු පුරවාගෙන යනකොට තමයි යහුවෙන්නේ. ගොරෝසු ඝන පහල වෙච්ච ප්‍රස්වාසයත් නාස්පුඩු පුරවාගෙන යනකොට තමයි යහුවෙන්නේ. පුළුවන්ද එච්චර ගොරෝසු වෙන්නේ ඉස්සලා ආන ආස්වාසිය හට ගන්න පැත්ත බලන්න. උස්මේ එන්න පටන් ගන්නකොට බලන්න. ඊටස පිට වෙනකොටත් ඒක ක්‍රමයෙන් ගොරෝසු වෙන හැටි බලන්න. මේකට කියනවා රූපයගේ සමුදේ බලනවා කියලා. ආස්වාස ප්‍රස්වාසි උස්මේ හට ගන්න තැන බලන්න. මේක සඳහා එකක් සාතික වෙන්න ඕනේ. එනේන උස්මට හේතු දාන්න පුළුවන් සාතිකේ තම ළඟ තියෙන්නේ. ඊගාටෙන ආස්වාසයක් මට බලන්න පුළුවන් වෙයි ප්‍රස්වාසයත් බලන්න පුළුවන් වෙයි කියලා හොඳට කීකරු කරාට පස්සේ ඇති වෙන හුස්ම පටන් ගන්න හුස්ම හුස්මේ හට ගැනීම ප්‍රස්වාසයේ හට ගැනීම මෙන්න මේ දෙක බලන්න පටන් ගත්ත දවසේ තමයි යෝගාවචරය තමයි මේ ඇටයක් කණු කැපිලා මුල් බහින්න වාගේ පොළවේ ඕජාව රසය පඨවි රසය පුරා ගන්න පටන් ගන්න. නිසා ආස්වාසයේ ප්‍රස්වාසයේ දැකලා ආස්වාසයේ පටන් ගන්න තැන ප්‍රස්වාසයේ පටන් ගන්න තැන යනවට කියනවා ධර්ම ඕජාව කියලා. අමුතු ධර්ම රසයක් ඉන්න පටන් අර ගන්නවා. පටන් ගන්නත් ඉස්සෙල්ලා හුස්ම එන තැනට ගිහිල්ලා බලාගෙන ඉන්නවා කොහොමද හුස්ම නැගිලා එන්නේ. පටන් ගන්නත් ඉස්සෙල්ලා ප්‍රස්වාසයට එළඹ සිටිනවා කොහොමද පිටවීම පිට වෙන්නේ කියලා. මුළු පටිච්ච සමුප්පාදෙම තියෙන උතර. සර්වඥාන්සේගේ දේශනාවේ තියෙන යමක හටගන්ම දකින්නවා කියලා කියන්නේ මේ ඇති හැටියේ දැකීමේ ඉතාමත්ම වැදගත් විප්ලවීය පෙරහැරක් මේ පවත්වන්න හදාගන්න. ඒ නිසා ඉස්සෙල්ලා අපි කොහොම හරි මෙතෙන් දෙන්න නම් ආස්වාද ප්‍රසවාස දෙක එනේන එක දැක ගන්න පුළුවන් මේ මූණට මූණ දාලා තියාගෙන ඉන්නවා කියන එක ඇති කර ගන්න. ඇති කරලා ඒක දියුණු කරන්න. ඒකට සමීප වෙන්න ඒක උත්සන්න කරගන්න ඒක ආසන්න කරගන්න ඒක එල්ලේ හරියටම එල්ල කරන්න හරියට 10 ගුණයට දාගත්ත අන්වික්ෂයේ 40 ගුණයට දාගන්නා වගේ ආස්වාචයේ හට ගන්න තැන බලන්න පුළුවන් නම් අර සාමාන්‍ය සතියකින් බෑ. ඉතාමත්ම සූක්ෂම සතියකින් බලාගෙන ඉන්න ඕනේ. ඒක හරියට කියනවා නම් කොයි හරි තැනක නිතර හොරකමක් සිද්ධ වෙනවා. ඉතින් ඒ හොරකම සිද්ධ වෙනකොට වෙද්දිම අල්ලන්න නම් පොලිස් කාර්යකයෙක් එතන ඉන්න eBay යුනිෆෝම් දාගත්ත. ඊට විතරයි ඒක වාසිකමක් තියෙන හොරෙන් දකින්නට අල්ලන්න. නමුත් හොරත් එතෙන් ඇවිල්ලා හරියටම හොරකම කෙරෙද්දි පොලිස් කාර්යකයෙකුත් ඉන්නවා කියන එක කලාතුරකින් සිද්ධ වෙයි. ඊට තියෙන ප්‍රයෝගය තමයි රහස් පොලිසියෙන් ගෙන්ලා සාමාන්‍ය මිනිහෙක් විදිහට ඉන්න අරිනවා. ඉන්නකොට හොරා හැරෙන තාලෙන් බලා ගන්නවා මෙන්න මෙයා වෙන්න ඇති හොරා කියලා. යා දිගට නිරීක්ෂණයක් කරනවා හොරත් නොහොරත් දෙන්නටම හොරකම වෙන්න ඉස්සර වෙලා ඇවිල්ලා කාටවත් නොතේරෙන විදිහට ඉඳගෙන ඔත්තු බලන විදිහට. හැබැයි එකක් තියෙනවා. ඒ රහස් පොලිසි නිලධාරියාට හොරා අල්ලන්න අයිතිවාසිකම සහ විධායක බලතල නැහැ. යාට පුළුවන්න්නේ ඔත්තු බලාගන්න එක විතරයි. එයා ගිහිල්ලා පොලිසියට කියන්න ඕනේ මෙන්න මේ මනුස්සයා මේ වෙලාවට එනවා මම දවස් දෙකක් දැක්ක මේ මනුස්සයා තමයි මේ වැඩේ කරන්නේ ඔයගොල්ලෝ ඇවිල්ලා ඉන්න මම හරියට දැන් වැඩේ කරද්දිම අල්ලලා දෙන්න කියලා. අන්න ඒ වගේ මේ ආශ්‍රස් ප්‍රසවාස අල්ලනවා කියන එක පොලිස් කාර්යයක් වැඩේ කරනකොට මල්ලන්නවා වගේ මම ගොරෝසු වැඩක්. නමුත් ආශ්‍රස් එන්නත් ඉස්සෙල්ලා ප්‍රසවාස එන්නත් ඉස්සෙල්ලා ඉඳලා බලන ඉන්නවා කියන එක සර්වචනාංශයේ යෝගාවචර දෙන බරපතල අභියෝගයක්. ඒකට කියනවා රූප සමුදය කෙලින්ම දකින්න ආස්වාසි සමුදේ හට ගන්න තැන. ඉතින් කෙනෙකුට ලොකු සැකයක් එනවා. මේ පුංචි මේ කාරණාවෙන් අපි ඔච්චර සුබටිපන්න භාවයක් ඇති කරනවද? අපි ඔච්චරම මාර්ගඵල ලබන්න පුළුවන් නේද? ධ්‍යාන ලබන්න පුළුවන් නේද? අභිඥා ලබන්න පුළුවන් නේද? මම සරුවචනාංශයකට කිසිම හේතුවක් කරන්න දෙන්නේ නැහැ. මොනවක්වත් නැහැ කියනවා. පුළුවන් නම් ආශාසය හට ගන්න පැත්ත බලන්න. හට ගන්න පැත්තේ ඉඳලා ආශාසය දක්වාම ගොරෝසු වෙන හැටි. ප්‍රසවාසය හට ගන්න තැන ඉඳලා ප්‍රසවාසය දක්වාම ගොරෝසු වෙන හැටි. මෙන්න මේක දිහා බලන හිටියොත් විස් නටනවත් පේනවා හොරෙන් විස් බඳින හැටිත් දකින්න. අපි දන්නවා විස් නැටුවට හැංගියන්ගේ තමයි විස් බඳින්නේ. මේ ලෝකේ තියෙන හැම සංසිද්ධියකම මුල වසංගල තියෙන. සෑහෙන දුරට ප්‍රකට වුණාට පස්සේ තමයි ඒක සංසිද්ධිය බවට පත් වෙන්නේ. සංසිද්ධිය හටගන්ම හැම වෙලාවෙම මායක් හරි. හැම වෙලාවෙම වසංගල කරන්නේ. ඒ නිසා ඒකටම අවධානයෙන් බලන තිල තමයි යෝගාවචරය මේ රූපේක හටගන්ම බලන්න හදනවා. රූපයක් හටගන්ම දක්නාසුලුව රූපේ ඉන්නట్లా බලන ඉන්නවා කියන එක භාවනා ජීවිතය ඉතාමත්ම තලතුණා තත්ත්වයක්. දියුණු තත්ත්වයක්. නැත්නම් භාවනා දියුණු කරගන්න අපි කරන උපක්‍රමයක් තමයි ආශාස ප්‍රසවාස බලන විටනේ ආශාසෙ ඉන්න හැටිත් බලන ප්‍රසවාසෙ ඉන්න හැටිත් බලන. එතකොට අපිට දවසක් හම්බ වෙයි මුලත් අරමුණත්. ඊගාවකේ මුලත් අරමුණ. එතකොට යුගල යුගල දකින්න. හේතුවත් සහිත අරමුණ දකින්න. හේතුවත් සහිත ආශාසෙ දකින්න. හේතුවත් සහිත ප්‍රසවාසෙ දකින්න. මෙන්න මෙතෙන් ගියාට පස්සේ සර්වඥාන්සේ සඳහන් කරලා තියෙනවා ආශාසයේ මුල එකාන්තයක් ආශාසයේ මැද එකාන්තයක් මේ දෙකේ නිවන ඇත්තෙම නැහැ කියලා. මේ දෙකේ නිවන නැති බවට හොඳම ලකුණ තමයි මුල අග දෙක මේක හරියට අත්කිලිමතාණ යෝගයේ සහ කාමසුකල්ලිකාණ යෝගයේ අතහල යුතු අන්ත දෙක මේ දෙක. හැබැයි මේක හොඳට දැකලා මිස අතහරින්නලා වැඩක් නැහැ. දැකලා මිස අතහරලා වැඩක් නැහැ කියලා කියන්නේ සර්වඥාන්සි පුල්ලුවේ අත ගහලා සාහිතික කරනවා යම් කිසි කෙනෙකුට මුලයි මැදයි දකින්න පුළුවන්. ඒ මනුස්ස කවදාකවත් මැද ගෙවන් කළා අග නොදක නතර වෙන්නේ නැහැ කියලා. මුල දැකලා මැදට ඇවිල්ලා ඒ තරම් සිවුම්, ඒ තරම් සූක්ෂම, ඒ තරම් ප්‍රණීත සතියක් තියෙනවනම් යාට ඉබේම ඒ ඇති වෙලා පුම්බගෙන පිරීගෙන ආපු ආශ්‍රසෙ ගෙවෙන හැටි පේනවා. විවිධීගෙන ආපු ප්‍රසවාසයේ නාස්පුඩු පුරවාගෙන ප්‍රසවාසයේ ගෙවෙන පැත්ත බලන්න පුළුවන්. බුදුරජාණන් කියනවා නිවන තියෙන්නේ මෙන්න මේ ආස්වාසයේ ගෙවෙන තැනයි ප්‍රසවාසයේ ගෙවෙන තැනයි. ඒකට කියනවා ආස්වාසයේ නිරෝධය කියලා. ප්‍රසවාසයේ නිරෝධය කියනවා මේකටමයි නිරෝධ සත්‍ය කියලා කියන්නේ. නිවන කියන්නේ මේකටයි. මිදෙන්නේ සෑහෙන සැකයක් ඇති කරගන්නවා මේ තරම් නිවන කංකුන් වගේ ලාභද කියලා. මේ තරම්ම මේක හුස්මක ගෙවෙන පැත්ත ප්‍රසවාසයේ ගෙවෙන පැත්ත බැලීමකින් නිවනක් සාක්ෂාත් කරන්න පුළුවන් ද? නිවන මේ වගේ දෙයක්ද කියලා. සත්‍ය නම් ඊටාත්ම සරලයි. සත්‍ය ඊටාත්ම නාශේ මුල තියෙනම කවුරුත් අදහන්නේ නැහැ. ඉතින් මොකද කරන්නේ? කිව යුත්ත නම් ඔච්චරයි. මුල මැද බලන්න කියලා කියන්නේ අගට ඉබේම යන නිසා කවදා හරි යෝගාවචරය මුලමෙද මන් දකින්න ගන්නවා ගෙවෙන ගෙවෙන හුස්මරක ආශ්වාසයක ගෙවෙන ප්‍රශ්වාසයක ඒ ගෙවි යන තැන බලන්න පුළුවන් නම් ඒකට කියනවා රූප සමුදය රූප නිරෝධං අභිඥා රූපයාගේ නිරුද්ධ වීම දැක දැක දැන දැන ප්‍රශ්වාසයේ නිරුද්ධ වීම දැක දැක දැන දැන හැබැයි අර මේකම නිවන කියලා සකකරණකේ සාධාරණ හේතුකුත් තියෙනවා. මොකද එක හුස්මක ගෙවෙන හැටි එක ප්‍රාශ්වාසික ගෙවෙන හැටි දැක්කට ඒ යෝගාවචරයට විශ්වාසයක් පහළ වෙන්නේ නැහැ. මේ නිරුද්ධ වීමක් වෙන්නේ කියන්නේ මේ ක්ෂය වීමක් වෙන්නේ මේ වැය වීමක් වෙන්නේ මේ විරංජන වීමක් වෙන්නේ කියන එක තේරෙන්නේ නැහැ. ඒ නිසා මේක නැවත නැවතත් ලක්ෂ කෙල කෝටි වාරයක් දකින්න ඕනේ. අර තදංග වශයෙන් දකින නිබ්බුතිය සම පටිපසම්බ නිරුද්ධ නිරෝධය බවටපත් වෙන. එනිසා මේක දකින්න පුළුවන් නම් එක හුස්මක ගෙවෙන හැටි දකින්න පුළුවන් නම් ඒක ආශ්වාසික ඒක ප්‍රශ්වාසික ගෙවෙන හැටි දකින්න පුළුවන් නම් ඒ යෝගාචරිතයේ තැති උඹට මේ ජීවිතයේ සෑහෙන භාවනා ප්‍රතිඵල ගන්න පුළුවන් කියලා. දැන් අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ අපි මේ ත්‍රි හේතුක ප්‍රතිසන්දිත අපිට දසපාරමිතා පිළිලද අපේ සීලේ තියෙනවද නානා ප්‍රපැති වලින් මේක දාලා අපිට බෑ අපිට නෑ චරුචරු ලෝකයක් නෙමෙයි තියෙන්නේ. ඉතින් මේ මනුස්සයට හොම්බටනලා කියන්න තැහැකි උඹ ත්‍රි හේතුකද නැද්ද පාරමිතා පුරලා තියෙනවද නැද්ද උඹට මේ ජීවිතේ නිවන් දකින්න බෑද කියලා දැනගන්න පුළුවන් එකම දේ තමයි හුස්ම පටන් ගන්න තැන ඉඳලා මේ දහරා අග දක්වාම ආශ්වාසය ප්‍රශ්වාසයක් මුල පටන් ගන්න යාන්ත පටන් ගන්න තැන ඉඳලා සම්පූර්ණ නාස්පුරු පුරවාගෙන යන තැන ඉඳලා සම්පූර්ණ ගෙවන් කරන තැන දකින්න පුළුවන් නම් ප්‍රභවයක් තියෙන පිනක් තියෙන මේකට කියන ක්ෂණ සම්පත්තිය තියෙනවා කියල මේකට කියන අටුවාචාරින් වහන්සේලා මේකට කියන තදංග නිබුති එතන එතන නිවීමක් කියල. ඊට පස්සේ භාවනා ප්‍රතිපදා මාර්ගය කියන්නේ ඕක නැවත නැවත කිරීමට වෙන්න මොකද්ද කරන්න ඕන ඕක තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා කියන්නේ. මේ ගෙවන් කිරීම නැවත නැවත දකින්න ඔබ කුමක් කළ යුතුද ඉදේ කරපන්. ඒකට කියනවා ප්‍රතිපදා නිබ්බාන ගාමිනී ප්‍රතිපදා මාර්ගය කියලා. මේකට ඉස්සල්ලාම ඕන සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය කියලා කියන්නේ මේකමයි නිවන කියලා තමන් අදහ ගන්න ඕනේ. මේක වෙන්න බෑ නිවන ඔහොම ලේසිද නිවන කියලා ඒ එනේන එක සැක කරනවා නම් තමා විහිම්ම අර පෑදී දිහට බොරදී දමා ගැනීමක් තමයි කරන්නේ. තමා විහිම්ම අර අනිරාකූල ප්‍රවාහය ආකූල කර ගැනීමක් තමයි කරන්නේ. මේකට පෘථග්ජනය අන්තිම දක්ෂයි. පෘථග්ජනයගේ වැඩේම කිරි කලයක් දෝල කොම කඳුලක් දාන එක තමයි. භාවනා කරලා මේක හරිද? මම ඉන්නේ හරි පාරේද මම සුපතිපන්නද මේ කියන ධර්මයේ සුවක්කාදද කියලා ඒකෙම ඉඳගෙන ඒක පහුරු ගාන එක තමයි කරන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ 84000 ක්‍රමයකට නානා ප්‍රකාර සූත්‍රවල පෙන්නලා දීලා තියෙන මේක පරීක්ෂා කරලා බලන එක හරි ලේසි. නැතනම් තමයි පින තියනවා කියලා බලන්නේ හරි ලේසි. නමුත් හැබැයි උඹ ක්‍රමසා විදි හොයන්න ඕනේ මේක ලක්ෂ කෝටි වාරයක් සිද්ධ වෙලා මේක තමන්ගේ බුද්ධියට සින්න කරගන්න එක. ඉතින් ඒක සඳහා ක්‍රමසා විදි රාශියක් අපිට යෝජනා කරලා තියෙනවා තේරවාද භාවනා විදි. එකක් තමයි මේ විදිහට ආශ්වාසයේ මුල මැද අග ප්‍රශ්වාසයේ මුල මැද අග බලලා මේ ප්‍රශ්වාසයේ අග ගෙවන් වෙන තැන ආශ්වාසයේ අග ගෙවන් වෙන තැන ක්ෂය වෙන තැන වැය වෙන තැන නිරුද්ධ වෙන තැන තමයි රහස තියෙන්නේ. හුස්මක් පාසා මේ ගෙවන් වෙන තැන බලන්න බෑ. අපි ඉතින් බෑ කියලා හිතනවයි කියලා. එහෙම නැත්නම් නොහැකි සංඥාවක් ඇති වෙලා තියෙනවයි කියලා. නැටි බැරි සංඥාවක් ඇති වෙනවයි කියලා. එහෙමනම් කියනවා හොඳයි. පුළුවන් තරම් ඒක බලන්න එනේන හුස්මක් පාසා බලන්න එනේන ආශ්වාසයක් පාසා බලන්න ප්‍රශ්වාසයක් පාසා බලන්න පුළුවන් තරම් සූක්ෂමතන ඉඳලා ගොරෝසුල නැතින කම් බලලා කරගෙන කරගෙන යන ගමන් සැක ඇති කරන්නේ නැතුව හිත නින්දට වැටෙන දින තු හුස්ම දිහා බලන හිටපුවම හුස්ම දෙකම ගෙවෙන තැනක් අහු වෙනවා. ආසර්වසත දෙකම ගෙවෙන තැනක් අහු වෙනවා. ඒක අරකෙම විශාල ආකෘතියක්. ඒකේ හුස්මක් ඇතිලා නැතිලා යනවා ගෙවෙනවට වැඩිය හොඳට කකි කරු වෙලා කය තැම්පත් කරගෙන සද්ද වලින් බාධාවක් නැතුව හිචිවිලි වලින් බාධාවක් නැතුව වේදනා ප්‍රශ්නයක් නැතුව ආනාපානෙම බලන්න හිටියොත් ඊක ක්‍රමයෙන් නිකන් හඳ දැකලා හඳ බහගෙන යනවා වගේ ක්‍රමයෙන් මේ ආශ්‍රව ප්‍රසවාස දෙකම නොදැනෙන සූක්ෂම දැනකටපත් වෙනවා. අන්න එතනදී මේ ගෙවන් කිරීමේ වැඩපිළිවෙලක්, ක්ෂය කිරීමේ වැඩපිළිවෙලක්, වැය කිරීමේ වැඩපිළිවෙලක්, නිරෝධ කිරීමේ වැඩපිළිවෙලක් මම මේ කරන්න කියලා. අඩුගානේ එතනදීවත් නිසක භාවයේ, ශ්‍රද්ධාවේ, කුසල ඡන්දේකින්, අදිමොක්කේකින් කටයුතු කරන්න පුළුවන් නම් ඒ පුද්ගල නිබ්බාන ගාමිනී ප්‍රතිපදාව කියන එක තේරුම් ගන්න පටන් ගන්නවා. මේක භාවනා කරනකොට එනවා අපි කරන්නේ මේකට කෙනේකම් කරන එකද? ඒක එනකොට ඇද්ද කරින එක. ඒක එනකොට හයිය හුස්ම ගන්න එක. ඒක එනකොට නැගිටලා යන එක. එහෙම නැත්නම් නින්දට වැටෙන එක. නානා ප්‍රක්‍රමීට අර තැම්පත් වෙන හුස්මට නැත්නම් ගොරෝසුත් තිබෙන හුස්ස සියුම් භාවයටපත් වෙනකොට සියුම් හුස්ම අතිසූක්ෂම වෙනකොට අපේ කෙලෙස් පුදුම විදියට ගොජ්ජ දාන්න පටන් ගන්නවා. ඉතින් යෝගාවචරයට සෑහෙන විශ්වාසයක් තියෙනවා. සෑහෙන ලෑස්තියක් තියෙනවා. සෑහෙන මේ වැරද්ද කරලා කරලා වරද්දගෙන ඉඳලා කවදා හරි මේ බණක් ඇහෙන්න ඕනේ. මේ භාවනා ක්‍රමයේ තියෙන්නේ මේ රූප නිරෝධ ගාමිනී ප්‍රතිපදාවක් මේ කරන්න හදන්නේ. ඒ නිරුද්ධ වෙනකොට ඒකට ආවඩායි භෝගයෙන්ද ඒකට අනුග්‍රහ කරන්න ඕන. ඒක එහෙමම නිදා ගන්න බබෙකුට නිදා ගන්න දෙනා වගේ මේක තමන් කුමක් කළ යුතුද කියලා බැලුවොත් අනිදාට හොඳට තේරෙයි යමක් නොකර සිටින එක තමයි කළ යුත්තේ. මේක සර්වඥාන්ස කියන්නේ සබ්බ පාපස්ස අකරණං කියලා. කරන ඕනම දෙයක් පාපයක් කියලා. හයියෙන් හුස්ම ගන්න ගියත්, සැක කරත්, නිදර වැටුණත් නැගිටලා ගියත් හැම එකක්ම මේකට පාපයක්. යමක් නොකර සිටීමේදී හේමම බුදියාගෙන ඉන්න කොට යන බුදියන්න දෙනවා කියලා කියන වතාව වගේ මනපන සංසිද්ධකම් බලන ඉන්න නම් දස පාරමිතා ත්‍රි හේතුක ප්‍රතිසන්දි හොඳටම පරීක්ෂා කරන්න වෙනවා. අපිට ඇත්තටම මේ තෑග ලැබෙනවා මේක බාර ගන්න තරම් අපේ සම්මා දිට්ඨියක් නැහැ, ලෑස්තියක් නැහැ. මේකට අනුග්‍රහ කරන තරම් අපිට අර කාලකන්‍යට හම්බෙච්ච රජකුමාරි වගේ පින් නැහැ. කාලකන්‍යට ඒ අර මනමේ කුමාරයාට වගේ ඒ දිසාපාමෝක් හම්බුණාට පස්සේ ජාමක් අර තුමා හම්බ වෙලා ඒ පන්ති ප්‍රධානියා බවට දක්ෂයා බවට පත් වෙනවා. පත් වෙන පස්සේ දිසාපාමෝක්ගේ දුව කසාද බඳලා දෙනවා. ඒක තමයි ඒ දවස්වල දෙන දඬුවම හරි දැක්ගාරි. ඉතින් මේ අම්මන්ඩි කාලකන්‍ය මනුෂ්‍යයා දිසාවාම කාචරි තාම සුකුමාර බ්‍රහ්මණ කාන්තාවක් කැළේ මැදින් යනකොට මේ මනුෂ්‍යයාට කුලකාන්තාවකට උපස්ථාන කරන්න හැටි දන්නේ නැහැ. මේ මනුෂ්‍යයා ළඟ තියෙන අට්ටික ගහකට නැගලා හොන්තර බඩ පිරෙන්න අට්ටිකක්. ඒතර අර ගෑණී ඉතින් කලහද මිනිහනේ අනේ මටත් gediyak එන. ඇයි පරට්ටි උඹට ගහන්න කියලා කන්න බෙට උඹත් නැලා කපන් කියලා. අර ගෑණී කවදාකවත් හිතන්නේ නැහැ මේ මගේ කතාවද මිනිහාගේ මෙහෙම දෙයක් අහන්න හම්බෙ මේ ගෑණුට ගස්න කපන් කියලා මේ මිනිහා කියයි කියලා. ඉතින් මොනෝ කරන්නේ? අර ඇලවිච්ච ගහ නිසා මේ මිනිස්සයා දනිපනි ගහනක අර අම්මන්ඩි නගල ඉවරලා ජිඹුල් කියලා කියන්නේ මේවට මේ අත්තික ගෙඩි කනකොට අර මිනිස්සයා යහ පැත්තෙන් බහලා ගහ මුලට ගොඩාක් කටු කොල් දාලා අහනන් තෝ කකා හිටපි කියලා පැල්ලනවා. ආන් මේ වගේ තමයි ආනාපාන සතියට සැලකිල්ලත් උගෝ දිනා කරන්නේ අර කාලකන්‍ය තමන්ගේ ගෑනට කරපු දෙය තමයි. ඉතින් මේ බණ කියන්නේ මම නැවත මතු කළ දෙන්නේ භාවනා කරනකොට මේ දෙය යන්න පුළුවන්. මේක වෙනද ලෑස්තියක් නැත්නම් සම්මාදීතිය නැත්නම් කොච්චර කරත් ඒ වෙලාවේදී චකිත කම්මැලිකම ඒකාකාරීකම නිදිමත ගතිය ඔළුව කඩා වැටෙන ගතිය ඇඟ ගැසෙන ගතිය නානා ආකාරයෙන් කෙලස් මතුවෙන්න පටන් ගන්නවා. ඉතින් යෝගාවචරයේ අඩු ගානේ මේ රූප පිළිබඳව රූපයගේ හටගැන්ම දක්න. ඒ කියන්නේ ආස්වාසේ හටගැන්ම දක්න. ඊට පස්සේ හටගත්ත ආස්වාසේ ප්‍රස්වාසයෙන් වෙන් වෙන හැටි දක්න. ඊට පස්සේ ආස්වාසේ ඉවර වෙන හැටි දක්න. ඊට පස්සේ ප්‍රස්වාසයේ හට ගන්න හැටි දක්නවා. ආස්වාසයෙන් ප්‍රස්වාසයේ වෙනස් වෙන හැටි දක්නවා. ඊට ප්‍රස්වාසයේ ගෙවම් කරන දක්නවා කියන එකට සුද්ධ වශයෙන් කියන්න පුළුවන් රූපස් ඒවං රූපං අභිඥාය ඒවං රූප සමුදයං අභිඥාය ඒව රූපං ඒවං රූප නිරෝධං අභිඥාය කියලා කියන්නේ ඉතාම සූක්ෂම මට්ටමේ හැම හුස්මකම මේ මුල මේ මැද මේ අග කියලා දකින්න. ඉතින් සමහරු මේ වගේ විචිතුරව මේ කතාව කියලා දෙන්න දුන්නට පස්සේ මේ රූප ධර්ම වල ආස්වාද ප්‍රසවාසී මුල මැදාග බැලීමට විශාල ප්‍රයත්නයක් කරනවා. කොච්චරක් ඒක සමාහතලාට වරදට පාවිච්චි කරනවද කියලා කියනවනම් ඉඳ දැන් භාවනා වැඩමුළුවක ඉන්නකොට එහෙම ඉඳගත්කම වගේ බොහොම ශීක්‍රයෙන් හුස්ම නොදැනී යන තැනට ආවට පස්සෙත් මුල මැදාග බලන්න උත්සාහ කරනවා. ඒක නෙවෙයි අදහස් කරන්නේ ඒ ආස්වාද ප්‍රසවාස ගොරෝසුට පේනවනම් පමණ ආස්වාද ප්‍රසවාසයෙන් හිත පිට යෑම නතර කිරීම සඳහා ආස්වාද ප්‍රසවාසයට ලං කිරීම සඳහා ආස්වාද ප්‍රසවාසයේ ශුන් කිරීම සඳහායි මුලමඳක බලන්න. ඉබේම මුලමඳක බලනවනම් පේනවනම් ආ ඒකේ ඉබේම සූක්ෂම වෙනවනම් ඒකේ මුලාන්තකමකට බලන දෙයක් නැහැ. මම නැවතත් මේකම කියනවා මොකද මේ කමඨාන් සුද්ධ කරනකොට මේක ඉතාමත්ම වැදගත් වෙන නිසා. භාවනාවේදී දවස් 7-8 යනකොට ඉඳ ගන්නකොටම හුස්මෙන් දෙකෙන් සමහරවිට ඒ පරණ පුරුද්ද නිසා හේතු සම්පatti නිසාත් උස්ම සංසිඳෙනවා නම් ඒක ආය හයියෙන් උස්ම අරගෙන කි මුලමෙදාක බලන්න යන්න ඕන කමක් නැහැ. මුලමෙදාක බලන්නේ උස්ම සංසිඳුවා ගන්න තාම. උස්ම සංසිඳිලා නම් ආයක අවසන් යන්න එපා. අවශ්‍යපු ගමන් ආය සතියේ සමාධි කරය. එම සංසිඳෙන්නේ ආදුනිකයට. ඒ විනෝඩ හිත පිටපනිනවා නම් අන්නේ විදිහට සංසිඳවා ගැනීම සඳහා පිට නොපනවා නොගැනීම සඳහා කියනවා ආශස් ප්‍රසවාසි මුලමෙදාක බලන්නේ. ඒක එක අවධියක්. ඒ අවධිය පෙන්නට පස්සේ උපක්‍රමයේ අවශ්‍ය වෙන්නේ. හැබැයි මේ දෙක ගලපලා මම මෙහෙම කියන්නම්. එතකොට සමහරලාට මේක ප්‍රොජෙනවත් වෙයි. යම් කිසි කෙනෙකුට ඉඳ ගන්න පරියන්කයක් පාස නැත්තම් බොහෝ පරියන්ක ලාහනපණ සංසිඳනක අද්දකල තියෙනවා නම් අන්න ඒකට අනුග්‍රහ කරමින් භාවනාව කාර්යක්ෂම කිරීම සඳහා ඉඳගත් ගමන් වාඩි වෙච්ච ගමන් තමන් සමබරව සැහැල්ලුව වාඩි වෙලා ඉන්න බව දැනගෙන දැනෙනවා කියලා මෙනෙහි කරා. මොකද්ද දැනෙනවා කියන්නේ? මම මැරිලා නැති බව දන්න. මට නිින්ද ගිල්ල නැති බව දන්න. මට ක්ලාන්ත වෙලා නැති බව දන්නවා. ඉන්න බව දන්න. ආනේම බලාගෙන ඉන්න වෙලාවේදී ඒ දැනීම හරහා ලාවට යාන්තමට ආශස් බසසෙත් පේනවා. හැබැයි දන්නව නොබෝ වෙලාවකින් මේකත් නැති වෙනවා කියලා දන්නවනම් අන්නේ වැඩේට අනුග්‍රහ පිනිස ඒ දැනෙනවා දැනෙනවා කියලා මිනී කරමින් ඉන්න වෙලාවේදී පේන ආශ්වාස ප්‍රශ්වාසී ප්‍රශ්වාසයේ අග පමණක් බලන්න. එතකොට බොහෝම ඉක්මනට සංසිද්ධිම සිද්ධ වෙයි. ඒක වෙයි මේ ඉතිසිලා පරියන්ක කීපයකදී සාර්ථක වෙලා ඒ සාර්ථක අදිෂ්ඨාන ශක්තිය හිතකට මම මේ උපදෙස් දෙන්නේ. වාඩි වෙනවා වාඩිලා දැනෙනවා දැනෙනවා කියලා මිනී කරලා ආශ්වාස ප්‍රශ්වාසයෙන් මිනී කරන්න යන්න ඕන කමකුත් නැහැ. දැනෙනවා කියලා මිනී කරනට ආශ්වාස ප්‍රශ්වාසය පේනවනම් ඒකත් බොහෝම ඉක්මනට තුනී වේගණ යන නැම්මෙන් තියෙන්නේ ප්‍රශ්වාසයේ අග පමණක් බලන් දැනෙනවා කියලා මෙනෙහි කරන කම. මෙනෙහි නොකලත් ප්‍රශ්නයක් නැහැ. එතකොට බොහෝම ඉක්මනට ප්‍රශ්වාසයේ අග දැනගන්න පුළුවන්. එතකොට මුලැමැද දැකලා අග දැක්කත් මුලැමැද නොදක අග දැක්කත් මධ්‍යම ප්‍රතිපදා වෙලා තියෙන අග දැකීම තමයි. ආශ්වාසයේ අග දැකීම ප්‍රශ්වාසයේ අග දැකීම. යම් වෙලාවක යෝගාවචරය මේක අදාහගත්තොත් මේක සුපටිපන්නමයි මේ බන සවක්ඛාතමයි කියලා අදාහගත්තොත් මේ ඇති වෙන ආස්වාසයේ අග වලිගේ කෙලවර දැකීම ප්‍රස්වාසයේ අග වලිගේ කෙලවර දැක්කා නම් ඒ යෝගාවචරයට කවුරු හරි කරන සද්දයක් බාධක මට්ටමේ තිබුණත් ඒක එනකොට හරි කන පීරි ගන්නවනේ කටුවක් කූරනවා වගේ දැනෙනවනේ. නමුත් යම් වෙලාවක ඒ සද්දේ ගෙවන් කීගෙන යනකොට දැන් ඉවරයි ඒ සද්ද ඉවර වෙගෙන යනකොට තීරණ පටන් ගන්නවා සද්ද ඉවර වෙනකන් බලන් ඉන්නකොට ප්‍රස්වාසයේ අග බලන් හිටියා වගේ බොහොම සංහිඳියාවකට යනවා. මන පුංචි වේදනාව එනවා. ඒ පුංචි වේදනත් එනකොට දංගෙඩි උඩ උඩ තියාිනා වගේ දැන් ගහලයක් ගහයි මම මැරෙයි කියන විදිහට බයක් එනවා. නමුත් අර ආශ්‍රද ප්‍රස්වාසයේ අග බලන කෙනාට ඒ වේදනාව යන හැටි දැකගන්නට ලොංගකට හැංගිලා කෙරෙන්නේ වේදනාව අකක් දැක ගන්න අපි ඒ ටික කතා කරන්න බලාපොරොත්තු වෙනවා. රූපයෙන් පස්සේ වේදනා සංඥා සංඛාර විදිහට යන්න බලාපොරොත්තු වෙනවා. මම මේ කියන්න හදන්නේ ආස්වාචයේ හෝ ප්‍රස්වාසයේ අග දැකීම තමංගේ අතිසූක්ෂම සතිය බව තේරුම් ගත්තොත් ඕනෙම කරදරයක අග බැලීම දක්ෂ වෙන්න පටන් ගන්නවා. ඇයි එහෙම කියන්නේ? මේ ලෝකේ එන්න ธรรมක් එන්නේ කරදරමයි. තරුවතන්සේ සඳහන් කළ තිනවා උපදින තාක් උපදින මේ ලෝකේ දුක නැති වෙන තාක් මේ ලෝකේ දැන් තියෙන දුක. ඒ නිසා දුකක අග බලනවායි කියලා කියන්නේ සැප. දුකක මුල බලනවා කියලා කියන්නේ දුක. චබෞලෝ සිද්ධ වෙන්නේ දුක නම් Nirodhaya බලන් ඉගෙන ගන්නවා. ගෙවන් කරන තැන බලන් ඉගෙන ගන්න තවසේ තීරුම් අරගන්න මේ හැම දෙයකම සතුටු වෙන්න කාරණාවක් තියෙනවා. ඕනෙම දුකක සතුටින් කාරණාවක් තියෙනවා. වේදනාවක් ඇවිල්ලා යනකොට, ලෙඩක් ඇවිල්ලා යනකොට, නිදිමතක් ඇවිල්ලා යනකොට. අන්නේ ගෙවම් කරලා බලලා කවදා හරි බණකිදී කියන්න වෙයි, දැනගන්නත් වෙයි. මෙච්චර ආසාවෙන් ඇති කරන සතිය නැති වෙලා සති අසතිමත් වෙලා සතිය ගෙවම් කරනකොටත් බල්ලා සතුට වෙන්න පුළුවන් දවසේ ආපු වෙලාවේදී නිවනේ දොරකඩ. මෙච්චර ආසාවෙන් ඇති කරන සමාධිය සම්පූර්ණ නැති වෙලා ඒ සමාධිය නැති වෙන හැටි බලන්න පුළුවන් නම් ඒත් නිවනේ දොරකඩ. මෙච්චර ආසාවෙන් අපි වඩන මේ ශ්‍රද්ධාව මොකක් නැති වෙන වෙලාවක ඒක දිහත් බලලා නැති වෙන හැටි බලලා සතුට වෙන්න පුළුවන් නම් මේ වීරිය නැති වෙන හැටි බලලා සතුට වෙන්න පුළුවන් නම් ප්‍රඥාව නැති වෙන හැටි බලන්න පුළුවන් නම් ඔච්චරයි නිවන කියන්නේ. මෙතන ඒක ටිකක් දිරව ගන්න අමාරුයි රැට නින්දියන් එකක් නෑ මේක ඇහුවෝ. ඒ නිසා අපිත් එක දවසක් ගියාට පස්සේ මම මේක නැවත නැවතත් මම මේක කියන්නම්. සහ කවදා හරි ආශ්වාසය ප්‍රශ්වාස දෙක කී කර කරගෙන ආණ්ඩුමට්ටු කරගෙන මේචල් කරගෙන ආශ්වාසය ගෙවෙන හැටි ප්‍රශ්වාසය ගෙවෙන හැටි මේ දෙක හොඳට මතක තියාගන්න. ප්‍රශ්වාසය ගැනීම බොහොම ප්‍රකටයි. දකින්න පටන් අරගත්තොත් තමන් කරා පැමිණෙන කොයි දේ ආවත් ඒ ගෙවන් වෙන හැටි බලනකොට තමන් පුදුමාකාර ඇතිලක් ඇතිනො සංසිද්ධියේ තමන් පුදුමාකාර විමුක්තියක් ලබන සංසිද්ධියේ එනකොටයි පවතිනකොටයි බැඳෙන ගතියක් තියෙනවා. අල්ල බදා ගන්න ගතියක් තියෙනවා. ගෙවන් වෙන හැටි දකිනකොට දුමාකාර නිදහසක් එනවා. ඒ නිසා ලෝකෙ කොච්චර සිද්ධි සංසිද්ධ සිද්ධ වුණත් වෙන වෙන සංසිද්ධියේ ගෙවන් වෙන පැත්ත බලන්න පටන් අරගත්ත පස්සේ මේ මාසෝ කොහොම කෙරුවත් ඉන්නේ Nirodhe පැත්තේ. මේකට හිත පොඩ්ඩක් පුරුදු කරලා දෙන්න ඕනේ. ආශ්වාස පාස ප්‍රශ්වාස පාස. මෙන්න මේ විදිහට යම් කිසි විනාවක මේ පුංචියට දකින් ආශ්වාස ප්‍රශ්වාසයේ හරහා මුළු සංසිද්ධිම ලෝකේ ඇති වෙන ඕනම දෙයක සැපක් වේවා දුකක් වේවා ඇත්තටම කියනවා මේක ඇති සැපක් නැහැ. ඒ සැප නිකන් මේ මායාවක් විතරයි තියෙන හරියක් තියෙන දුකමයි. අනේ දුකේ ගෙවම් කරන පැත්ත බලන්න පටන් අරගත්තට පස්සේ මේ යෝගාවචරයට ලොකු සංසි නිතරම කියන දෙයක් තමයි අපි ශරුවචනාංශකේ තියෙන ගුණේ බහුන්නං වතසෝ භගවා සත්තානං දුක්ඛා පහත්තා. බුදුජානනාංශයේ මේ ධර්ම ක්‍රමයේ කියලා දීම නිසා මනුෂ්‍යයන්ට පැමිණෙන දෙන විශාල දුක්ඛඳක මහ බරහරිය බුදුහාමුදුර අයින් කළා දාලා තියෙනවා. මේ සම්මා දිට්ඨිය නිසාම එනිසා සම්මා දිට්ඨියකින් යුක්තව සිද්ධි වෙනකොට කලබල වෙනවා. අඩු ගානේ ලෙඩක් කෙනෙකුට. දිදී ඉන්නකොට පැනලා බෙහෙත් කරන්න යන්න එපා. අනිවාර්යයෙන්ම මේතෙන් ලෙඩ හටගන්න. අපිට කවුරුත් ගහන්න බලන්නට එනකොට කඩාපන් ඉන්න එපා. කොණ්ඩම් බලන්න මොකාරද එන්න හදන්නේ කියලා. බල්ලෙකුණක් කඩාන පයින්ද කරනකොට දිව්වොත් මොකද වෙන්නේ? එළෝ එළෝ කන්න. බලාන හිටියොත් එක සැරයක් කයි. ඊට පස්සේ ඌ දන්නව මේ බල්ලෙක් නෙවෙයි මිනිස්සෙක් කියලා. දුවන්න ගත්තොත් ඌ ඉදන බල්ලෙක් වෙන්නද කියලා. එළෝ එළෝ කන්න. ඕන එන දෙයකට මොන දෙයක්? කද්දාකවත් ඒ වගේ වෙලාවට බුදුන් අමතක කරන්න එපා. ශ්‍රද්ධාව නැති කරගන්න එපා. මූණ තීමෙන් කද්දාකත් මොනවාක්වත් වෙන්නේ නෑ. දුවන්න යනකොට ඔය කටුකුරුන් දෙසෝංශ කියනවා යකෙක් කෙලවන කියලා දිව්වොත් දුවන දුවන පියර පහස යකත් එක්කම තමයි දුවන්නේ. බුදුහාමරෝ කියලා තියෙන බයක් ඇති වුණා නම් දුවන්න එපා එතන නතර වෙලා බලපන්. තනියම සක්මන් කරගෙන ඉන්නකොට හරියට පිටිපස්සෙන් කවුරුර ඇවිදින්න වගේ මහ බය ඇති වෙනවා ඇඟ හිලිපරනවා. බුදුහාන කියන එතනම නතරල දුවන්න ගියොත් එළවන ඒ බයත් එක්කම තමයි යන්නේ. ඒ නිසා පොඩ්ඩක් අතරල මුණ දෙන්න. ඒ නිසා ඒ සත්‍ය බලමහිමේ කියන පොත ලියන අපේ ඥානපෝනික ස්වාමීන් වහන්සේ කියනවා මේ ලංකාවගේ රටවල මේ විජ්ජම කියලා එකක් තියෙනවා යක්කු එළවන කතාවක් තියෙනවා. ඉතින් ඒකෙදී මේ යකන්ඩ තටුව බුදලා හැම යකාටම කතා කරනවා. කීරි මාස්සිනා, ඔඩ්ඩි මාස්සිනා, කළු කුඹරයා කලු කුමාරයා සුදු ඔක්කොම කතා කරනවා. කතා කරනකොට එක එකයි එන්න පටන් අරගන්නවා. උංගුංගේ ඔෆිස් වහන වහන වෙලාවට එන්නේ. ඒ කියන්නේ රෂ් එකේ වෙන වෙලාවල් තියෙනවා. ඔෆිස් යන වෙලාවල් වල. ඒ වෙලාවට එක එක කයනවා. එන්න යකාට බය වුණොත් ඌ ගහනවා. එන්න යකාට මූණ දීලා මේ දීරිමත් නාවන ලේගොටුව දීපන්. අර කාවන උද්දණ්ඩ දීපන්. මූණ දීපු ගමන් යකා බයයි. බය වෙලා දිව්වොත් එළියෙ එහෙනම් යක්ක සාත්‍රයේ දීන්නේ යකා එනකොට නම කියලා කතා කරද්දී යකා හීන් දරි දානවලුට. මාර්යාවත් මුණ දුන්නොත් බය වෙනවා. ඒක නිසා මොනවා හරි දෙයක් වෙනකොට අපි ලොකු සංසි ඉන්නකම කිව්වේ මේ ලෙඩ වෙනකොට කරුණා කළා ලෙඩේ රෝග ලක්ෂණ මතු වෙනකම් බෙහෙත් කරන්න එපා. අඩුගානේ කියනවා මේ එම්බිරිසා ටිකක් තද වෙනකම් දෙහිකොළ දුන් අල්ලන්න එපා. ඒක සිමෙන්ටික මේරුවට පස්සේ දුම් අල්ලන්නේ. ඊට පස්සේ අල්ලනනම් අල්ලන්නේ නිකන් දුම් නිකන් සාමාන්‍ය හුමාලේ විතරයි. ඉතින් මොරන්නේ ඉසලා දෙහි කොලල්ලොත් මොකද වෙන්නේ? මිනිසා අටුවචාන් වංශල සඳහන් කරලා තියෙනවා බේසජ්‍ය සමුප්පිත රෝගෝ වි අතිකිච්ඡෝ කිය. අද තියෙන රෝග 90% බෙහෙතෙන් හටගත්තරේ. කද්දාක සනීප කරන්න බෑ. යෙට්‍රොජෙනික් ඉෆෙක්ට් කියලා වෛද්‍ය දාතර හොඳටම දන්නවා. අද බර ගානක් තැවෙන්නේ මේ බෙහෙත් කියලා හිතන වස වර්ගයක් ඇඟේ දාගෙන ඉති ඒකෙන් එන සංකේ. ඊට වැඩිය හරි ලේසි විස බීජෙන් මැරෙන එක. ලේදෙන් මැරනකොට බෙහෙතෙන් මැරනකොට වෙන්නේ තියෙන්නේ මැරේම කොට කියලාවත් හොයාගන්න හම්බෙන්නේ. මරණ දහති කියවත් හරියට ලියා ගන්න නිසා ලෙඩක් එනකොට පොඩ්ඩක් ඉන්න. එතකොට තමයි ශරීරයේ ප්‍රතිශක්ති වැඩිලා ඒ ලෙඩේ මොකද්ද කියලා දැනගෙන බෙහෙත් කරන්න වෙයි. ඒ වගේම ජීවිතයේදී සිද්ධි තුන ඕනම දෙයකට හටගන්නමක් තියෙනවා, මැදක් තියෙනවා, අගක් තියෙනවා. ඒ සංසිද්ධියේදී මේ මුල මැද දෙක තමයි ඉවසීමේ ශක්තිය බලන තැන. එනකොටම කඩාපනිනවා කියලා කියන්නේ ඒ තරම්ම බයක්, ඒ තරම්ම උපේක්ෂාවක් නැති, ඒ තරම්ම සැලෙන මනසක්. තල තුනකම කියලා කියන්නේ මුල මැද දැකලා අඟ එනකොට දන්නවා මේ ලෙඩේ ඒකෙන්ම හරි වෙනවා. අපි කියන්නේ දෙයියනේ ලෙඩේ කියලා. දෙයියනේ මොනක කරනවද? මොනක් කෙරුවොත් වැඩි වෙනවා. ඒ නිසා ඔය සම්බාහන විද්‍යාව පොතේ එළියට තිනවා හෙම්බිරිස්සක් ඇවිල්ලා බෙහෙත් කළොත් දවස් 6න් සනීප වෙනවා. බෙහෙත් නොකළොත් 4න් සනීප වෙනවා. බෙහෙතෙන් තමයි අලිතුරු දවස් දෙක අල්ලලා දෙන්නේ. මේ වගේ කරා පැමිණෙන දුක්වලට මූණ දෙනවා මිස දුක්ඛ සත්‍ය තේරුම් ගන්න වෙන ක්‍රමයක් නැහැ. අද දෙමාපියෝ දරුවන්ට පුදුමාකාර විදිහට මේ එන්න තියෙන දුක් නොදී ඒ දරුවෝ සම්පූර්ණ නිකන් කුල්ලෙන් වාලා හදන පුන්න පෝල් පින්න පෝල් ගෙඩි වාගේ උන්ට කැස්සට එම්බිටි ස්ථාවට දූවිල්ලකට අවුවට වැස්සට දරා ගන්න බැරුව ලොකු වුණාට පස්සේ දෙමාපියන්ට සාප කරනවා. චවුන්න දෙන්න ඕනේ ඒ ඒ පරිසරයත් එක්ක හැප්පිලා අවශ්‍ය ප්‍රතිශක්තිය ඇති කළ දෙන්න. එහෙම නැත්නම් මානවයා මැකෙයි මේ මහ පොළොවේ. මේ තරමට මේ ශප දෙන්න හදනවා මේ දුක්ඛ සත්‍ය කියන එක අමතක කරලා. දුක්ඛ සත්‍යද මූණ දෙන එක තමයි මූලමෙත දෙක හොඳට ඉවසලා බලන ඉඳලා ජීවන් වෙන හැටි බලන්න පුදුමාකාර ශක්තියක් එන්න පටන් ගන්නවා. ඒ නිසා සර්වඥයන්සේ මේකෙදි කියනවා ඒවන් රූපං අභිඤ්ඤාය රූපේ දැනගෙන ආස්වාසි මැද දැනගෙන ඒවන් රූප සමුදයං අභිඤ්ඤාය ආස්වාසේ මුල දැනගෙන ඒවන් රූප නිරෝධං අභිඤ්ඤාය ප්‍රසවාසේ අග දැනගෙන ඒවන් රූප නිරෝධගාමිනී පටිපදං අභිඤ්ඤාය නැවත නැවතත් ආස්වාසේ දකින්නේ කොහොමද මැද අග එවන් ආකාරයට භාවනා ගෙනියලා එහෙම කරනකොට මේ රූප ධර්මයන් පිළිබඳව නිප්පිතා විරාගය ඒ කියන්නේ රූප ධර්මයන්ගේ විචිත්‍ර භාවය අර කාම දනවන හැඟීම නෙවෙයි. ද්වේෂය දනවන හැඟීම නෙවෙයි. මේ කොයි එකෙත් අවසාන තියෙන ගවන් වෙන එක නම් ඒක පිළිබඳව අල්ල බදා ගන්න ගතිය. ඒකට බැඳෙන ගතිය. ඒක ආස්වාද කරන ගතිය වෙනුවට ඒ ගවන් කරන පැත්තේ යන්න නිබ්බිදා විරාග. ඒක නිර්වේද ගතියක්. රූපස්ස නිබ්බිදා විරාගා නිරෝධා අනුපාදා ජීවන් කරන පැත්ත දකින්න පටන් අරගත්තට පස්සේ බුදුජානක කියනවා දැන් නම් සුපටිපන්නයි. මේක තමයි බුදුජානක කියන්නේ ඒවන් රූපං ඒවන් රූප නිරෝධගාමිනී පටිපදං අභිඤ්ඤාය. රූපස නිබ්බිදා විරාගා නිරෝධාය පටිපන්න රූපේ ජීවන් කරන තැනට පිළිපැද්දානං විරංජන වෙන පැත්තට පිළිපැද්දානං තේ සුපටිපන්න. එයාට තමයි බුදුහාමුදුරෝ මනාකොට ධර්මයට එළඹිච්ච කෙනයි කියලා කියන්නේ. ඉතින් මේ එක හුස්මක එක ආස්වාසයක එක ප්‍රස්වාසයක එක සද්දෙක එක වේදනාවක එක හිතවිල්ලක හැම එකකම මේ සංස්කාර ස්වરૂපය කියලා කියන්නේ උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස අඤ්ඤතත්තම් පඤ්ඤායති. ඕනම සංස්කාරයක මුලක් තියෙනවා, මැදක් තියෙනවා, අගක් තියෙනවා. මැද අග තියෙන එකට සංස්කාර කියලා කියනවා. මතු වෙන තාක්මතු වෙන සංස්කාර නම් අපිට කරන්න තියෙන්නේ ඒක හොඳ වැරදි නරක බලන්නවක්වත් හරි වැරදි බලන්නවක් සුභාෂෝ බලන්නවක්වත් නෙමෙයි. මේක මේකේ මුල, මේක මැද, මේකේ අග. විපස්සනා හරි ලේසි නිර්වචනය කරන්න. ඒ තමයි විපස්සනා නිර්වචනය. යමක ඇති හැටිය දකින්නයි කියලා කියන්නේ. මුල දැක්ක පමණින් කලබල වෙන්නත් එපා. මැද දැක්ක පමණින් විශේෂ සංඥතාවයක් ප්‍රකාශ කරන්න යන්නත් එපා. අග වෙන කම්ම බලන්නේ. යේ ධම්මා හේතුඵවව තේසං හේතුන් තථාගතෝ ආහ. තේසං ච යෝ නිරෝධෝ. අපේ සර්වචන්නාංශය කරපු ප්‍රධානම දේශනාව තමයි යසී ස්වාමීන් වහන්සේ සාරිපුත්ත ඒ කෝලිත බ්‍රාහ්මණයට කියන්නේ තරුණ බ්‍රාහ්මණයට යේ ධම්මා හේතුඵව මොනවා හෝ හේතුවකින් හටගත්තා නම් ඒක සර්වචන්නාංශය කියනවා. ඊට පස්සේ ඒක නිරෝධ වෙන තැනක් කියන උච්චාරය බුද්ධඝම කියන්නේ. එහෙම නැත්නම් සොක්ඛහත ධර්මික කියන්නේ උච්චාරය. උන්වක දැක ගැනීමට කටයුතු කරන එකට කියනවා සුපටිපන්නයි. ඉතින් සුපටිපන්න වෙන්න මේ පැවිදිලා ඔබ සම්බදලා ඉසබාලාසි උරු වඳින්න ඕන කමක් නැහැ. ඕනම කෙනෙකුට ඒක ආස්වාස ප්‍රසවාස පාස මේක පරීක්ෂා කරන්න පුළුවන් නම් ඊට පස්සේ යාට තේරෙනවා නම් මේ හරහා බුදුහාඳුරණ කිච්ච වෙනවා ධර්මයේ කිච්ච වෙනවා සංඝහර කිච්ච වෙනවායි කියලා යම් ආකාරයකට කටයුතු කරුවත් ආස්වාසයේ මුලමඳක බලන්න පුළුවන්ද? ඒක කරන්න. යම් ආකාරයකට සද්දික මුලමඳක බලන්න පුළුවන්ද? යම් ආකාරයක හිතවිල්ලක මුලමඳක බලන්න පුළුවන්ද? යම් ආකාරයක වේදනාවක සංඥාවක ආදි වශයෙන් මතුවෙන්න බල හැම දෙයකම ආනපනෙන් පටන් ගන්න මුලමඳක බලන්න පටන් අරගත්තොත් ඒක ලොකු විනෝදාංශයක් වෙයි ජීවිතේට. හිතන්න එපා එතකොට අපි ජීවිතෙන් පැනලා ගියයි කියලා. ඉතින් සම්පූර්ණ ජීවිතය ජීවත් වෙන ගමන් ඒ සිද්ධියෙන් පරිබාහිර වෙලා ඒක දිහා බලන්න පුළුවන් ශක්තිය මේක තමයි සුපටිපන්න. ඉතින් යම් කිසි කෙනෙක් සුපටිපන්න නම් යේ සුපටිපන්නාතේ ඉමස්මින් ධම්ම විනය ගාධන්ති කියලා තියෙනවා. යමෙක් මේ සුපටිපන්න ප්‍රතිපදාවට ආව නම් යා මේ ධර්මෙ බැසගත්තා. ධර්ම විනය බැසගත්ත කෙනෙක් පාඩපත් වෙන ස්ථාවරත්වයේ ලැබුණු කෙනෙක් පාඩපත් වෙන. මේකට ධම්මටිටි කියන නමත් පාවිච්චි කරනවා. ධර්මී තහවුරු ලැබෙනවා යා. ඊට පස්සේ යාට ධර්ම ආරක්ෂාව ලැබෙනවා. ඊට පස්සේ යාට මේ න්‍යාය ධර්ම කියන එක ඒ ඉතු නියාමයේ, කම නියාමයේ, බීජ නියාමයේ, ධම්ම නියාමයේ තේරෙන පටන් ගන්න. මොකද මොනම දෙයක්වත් ආවට දේවල් පෙරලන්න හසුරවන්න යන්නේ නැහැ. ඒකේ මුලමඳාක බලන තරම් පැත්තකට බලන්නේ එකයි කරන්නේ. හිතා ගන්න අමාරුයි මෙච්චර මේ ගැඹුරු විපස්සනාවක් මේ වගේ සරල මේ වගේ ලේසි ක්‍රමයකට දාන්න පුළුවන් කියලා. නමුත් මේ ලේසි ක්‍රමයට දාන්නේ එක සිද්ධියක මේක නැවත නැවතත් කරනවා කියන එක අමාරුයි. ඉනේන හුස්මක් පාසා මෙහෙම මුලමඳාක බලනවා කියන එක මාරු. මොකද අපි ඉඳුරංගේ ඇහකන දිවනාසේ කැමති නෑ එකම දෙයක් කොහොමද බලන්න. ඒක රූප අහන්න බලන්න කැමති, ශබ්ද අහන්න කැමති. ඉන්නේ අල්ලපනල් ඇස්සේ කොච්චරක් හුස්ම බලන්න පුළුවන්ද, කොච්චර හුස්මක මුලමඳාක බලන්න පුළුවන්ද ආදි වශයෙන් කර 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 ගියොත් රූප සම්බන්ධ මේ කරන දේ අනිවාර්යයෙන්ම නාම ධර්ම වලටත් කිලින්ම සම්බන්ධ වෙනවා. එතකොට මේ යෝගාවචරයට ඉගෙන ගත්ත දවසක මේ රූප වේදනා සංඥා සංකාර කියන ක්‍රමයට ළඟ ඉන්න ඔක්කොමලාගේ හිත වැඩ කරන හැටි ඇයි ඇත්තෝ එහෙම දඟලන්නේ කියන එක තමන්ගේ ක්‍රියාවලිය හරහා තමන්ගේම ප්‍රතික්‍රියා හරහා දැනගන්න පුළුවන්. ඒ නිසා මේ ඉගෙන ගන්න හදන්නේ තමන්ගේ හිත පමණක්ම නෙවෙයි බුදුහාමුදුරු පෙන්ලා දෙන තාලෙට මානවයාගේ හිත වැඩ කරන එක පිළිබඳව දුවට දැනගන්න පුළුවන්. ඉතින් ඒක තියේදී අනුන්ගේ හිත් කියවන්න ඕ රූප ශබ්ද ගන්ධ රස බලන්න යනවයි කියලා කියන්නේ ඒක කොහොමඩක්වත් ඉවර කරන්න බැරි වැඩක්. මුත් මේ වැඩේදී මේ ආස්වාස ප්‍රසවාසී වගේ සමහර පිම්බි මහැකිලිම අල්ලනවා, සමහර සක්මන් කරන වම දකුණු වශයෙන් යනවා, කොයි එකෙත් කරන්න තියෙන ඉච්චරයි. ආන්නේ විදිහ කරන ගියොත් මේකෙදී බුදුරජාන් වහන්සේ සාහජිකයක් දෙනවා. මේ කෙලවරක් දකින්න පුළුවන්. මුලමඳාක දැක්කයි කියලා කියන්නේ කෙලවරක් දකින්න පුළුවන්. ඒක නිසා මේ ජීවිතේ ඉවර වෙන්නේ ඉස්සල්ලා හෝ එන තමයි සාසන ඉවර වෙන්නේ ඉස්සලා තමන්ට මේ රූපේ කියලා වර දැක්කා වගේ ඊතුරු වේදනා සංඥා සංඛාරත් ඒකම ඒ සමීකරණයයි දුවන්නේ. ඒ විදිහට දැකීම තමන්ගේ විනෝදාංශය කරගත්තොත් තමන්ගේ තමන්ට කරන ලොකුම මෛත්‍රී කරගන්න පටන් අරගත්තොත් තේරෙනවා මේ වැඩේ ඉදිරියට යන්න බාහිරේ කිසිම බාධාවක් නැහැ. සියලුම බාධාවල් රාග නිසා ඇති කරගන්න බාධාවක්. සියලුම බාධාවල් ද්වේෂය නිසා ඇති වෙන බාධාවල්, සියලුම බාධාවල් මොහය නිසා ඇති වෙන බාධාවල් මිසක් මොනම බන්ධනයක්වත් නැහැ. තියෙනවා නම් ඒ පුද්ගලයා විසින් නිදහසට කරුණු වශයෙන් ඉදිරිපත් කරන තකතිරුකම් විතරයි. එහෙම නැත්නම් නිදහසට කරුණු විතරයි. ඒක මායя පිළිගන්නෙත් නැහැ, යම රජුරු පිළිගන්නෙත් නැහැ, බුදුහාමුදුරු පිළිගන්නෙත් නැහැ. මොනම දෙයකින් හරි ඒ කටයුතු කරන්නේ නැතුව මැරිලා ගිහිල්ලා මායя යම රජුරු ඉස්සරහට ගිහී ආවට පස්සේ මොකෝද මේ ආවේ කියලා ආපු වෙලාවේ අපිට කිව්වොත් මේ බබෙක් හම්බෙන්නේ හිටියා භාවනා කරගන්න බැරි නෝ පුතා රට ගියා භාවනා කරගන්න බැරි නෝ UMP ආණ්ඩුවක් තිබ්බේ භාවනා කරගන්න බැරි නෝ කියලා හිතනවාද ඔයගොල්ලෝ යම රජුරෝ සලකා බල්ලි වල ආ එහෙනම් ශ්‍රී ලංකා ආණ්ඩුවක් එක්ක පලයන් ලංකාවට කියලා දෙයි කියලා යම රජුරෝ බයිලංගා කල්හාලා තියෙනවා අපිත් එකම යම රජුරෝසට කීපතාව ගිහිලත් කියලා තියෙන නිසා එකක්වත් හරියන්නේ නැහැ උඹට බුද්ධෝත්පාද කාලයක් ඉල්ලුවා දුන්නා මනුසාත්ම භාවයක් කිල්ලුවා දුන්නා. ඇහැකන දිවනාසේ ඔක්කොම අංග පුලාව සැතිල්ලුවා දුන්නා. බණහන් දැවිල්ලුවා දුන්නා. පැවිදි ලෝකේ තියෙන කල්ලිල්ල දුන්නා. කල්යාණ මිත්‍රවද දුන්නා. දැන් මොකටද මෙහි ආවේ? දැන් අහනවලු කියලා පස්සේ නිස්සරණයටත් ගිහිල්ලා තියෙනවා. ආවා. ආයෙන්න බාමි. මේ එකටත් උත්තර දෙන්න බෑ නෑ යමපල්ලේකට හේතු කරනවලු අරගෙන ඵලයන්. එහෙම නැතුව කියන්න පුළුවන් නම් දොරටු පාළුවේ ඉඳගෙන එහෙම තමයි නද නිවන් දකින්න බුදු වෙන්න දියාන් දුන්නේ මන්ට මෙහෙම තුනනොත් එක දවසක මන් නිසන් වෙයි කියලා දවස් හතර නම් බාහන කළා තියෙන කියලා ෂුවර් එකටම දෙනවා ස්කෝලර්ෂිප් එකක් අයිසොටික් කරන වරින් කියලා. එහෙමත් නැත්නම් නැත්නම් නිසන් වෙයි කියලා දාන තුනයි කියලා නම් මට සැකයි ආපහු එන්න දෙයිද කියලා. දාන දිනේ කොහොඳයි ඇත්තටම හොඳයි මොකද මගේ බණකට අහනම් වෙනුනේ. නමුත් ATD එකල යුතු කාරණා ටික මේදි කරන්නේ නැතුව අතෙන්ද ගියාට පස්සේ මොනම කෙනෙක්ගෙන්වත් හවුවරණක් නැහැ. මොනම දනකින්වත් හවුවරණක් නැහැ. මොකද අපිට කතා කරන්න වෙන්නේ මෙතෙක් හම්බෙච්ච නැති නඩුකාරෙක් එක්ක. ඒක බුදුරජාණන්සේ දේවදූත සූත්‍රයේ පෙන්නලා දීලා තියෙනවා සංවේගය ඇති කිරීම පිණිස. ඒක නිසා මේ ලෝකේ පේන තියෙන මේ පරිසර දූෂණේ, චිත්ත දූෂණේ එහෙම නැත්නම් මේ සමාජ දූෂණේදී බලලා මේවා එකක්වත් හොඳට මතක තියාගන්න සතිය පිටුන කෙනාට විපස්සනා කරන කෙනාට මොන්නම හේතුවකින්වත් නිදහසක කාරණාවක් ගන්න බෑ. එයාට ඇත්තටම සංවේගයක් පහළ කරගෙන වාවහා කටයුතු කරන්ද ඒක සංවේග බාටපත් වෙන අපි ඒක සාකච්ඡා කරා. ඒ සංවේගය වේගයක් බාටපත් වෙන අනාගතතර කරන දෙයක් නෑ. බුදුරජාණන්සේ පෙන්වා දීලා තියෙනවා. ඒවා දැකලා සංසාරෙන් ගොඩ යන රාගය ද්වේෂය මොහය දුරු කරන කටයුතු කරන එකනට මේක කාපට් දාපු පාර වගේ රජමාවතක් තියෙනවා. ඉතින් අපි තමයි කිරිය අනුකම්පාවෙන් ශාසනික කිරිය අනුකම්පාවෙන් කළ යුත්තේ නම් ඒ ලැබිච්ච අවස්ථාවේදී හැකි තාක් දුරට මේ කටයුත්ත සාක්ෂාත් කරගන්නයි මම කියන්නේ. මේ රූපේ පිළිබඳව මේ අවබෝධයමයි එකම නිවන් මාර්ගය. සමහර වේදන ආරත් යනවා. සමහර සංඥා සංස්කාර හරහා යනවා. අපි උපාදාන පරිවර්තන සූත්‍රයෙන් මම බලාපොරොත්තු වෙනවා ඉදිරියටත් දවස් කීපයක් සාකච්ඡා කරලා මේ විදිහට අපි රූපේ හරහා ගන්න දැනුම වේදන හරහා සංඥා හරහා කොහොමද යන්නේ කියලා දැනගන්න. එතකොට මේ තාක්කල් තමන්ට මේ ධර්ම දේශනා මාර්ගයෙන් පෙතෙහෙවිලා නැත්තම් ඉදිරි ධර්ම දේශනාවල යම් සහන්ෙලියක් එන්නේ ඉති තියෙනම ඒ උනත් ඒ කායගත සති සූත්‍රය වගේ තැන්වල ਸਰවචනාංශේ බුදුමාකාර විදිහට කොයි දේ කරන්නත් ඉස්සලා මේ කය පිළිබඳව කායගත සතිය පිළිබඳව එහෙම නැත්තම් මේ රූප ධර්ම පිළිබඳව අවබෝධයේ මූලික අධ්‍යාපනයක් විදිහට පෙන්ලා තියෙනවා. මේ සමේතික පහත් කළ සලකන්න එපා. විතරී ලෝකෝයි කියලා හිතන්න එපා. නාම ධර්ම රූප ධර්ම හරහා ගියොත් පටල වෙන තැන ඉඳලා. ඒක නිසා ස්වභාවයෙන් තමයි ලැබිලා තියෙන මේ ආස්වාද ප්‍රසවාසයේම හැකිතාක් දුරට සම්බන්ධ කරගෙන ඒක රූපය වැරදියට ඇල්ලුවොත් රාගය ඇති කරනවා. හරියට ඇල්ලුවොත් රාගය ගෙවම් කරන්න කටයුතු කරන්න පුළුවන්. ඒ ගෙවම් කරන්නට රූප දකින්න ක්‍රමෙදි කියන්නේ අභිඥාව කියලා, ඍජු දක්ම කියලා, ඇති හැටි දක්ම කියලා. අනෙවැනි අභිඥාවකට ඇති හැටි දැක්මකට අද ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාවෙන් තුනත කරනවා ශිරු දිනාකම සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා. නැබි ඒකමරක පවන කාලයක් අරගෙන තිනවා. අපි මේ අවස්ථාවේදී බලාපොරොත්තු වෙනවා දවස පුරා අපි රැස් කර ගන්නල් දීපින් නැත්නම් මේ භාවනා වැඩමුළු හරහා රැස් කර ගන්නල් දීපින් සියලු දිනාටම අනුමෝදනා ශීර්ෂයෙන් අදා බෙදාගෙන මුචිතාවේ අනුමෝදනා ශීර්ෂයෙන් එත්තවතාචාදී ගාථා සජ්ජහායනා කරලා
පිම්පැමිණීමේ වැඩ පිළිවෙලට පෙළඹෙයි. එත්තාවතාචකම්මේහි සම්බතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දීවානුමෝදන්තු. එත්තාවතාචකම්මේහි සම්බතම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු. එත්තාවතාචකම්මේහි සම්බතම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු. ආකාසත්තා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා කුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසත්තා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා කුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසත්තා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්තා චිරං රක්ඛන්තු මං පරං. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. සාදු සාදු සාදු.